අනන්ත සසරේ දුක් විඳ ආවෙමි. කිමක් කොනක් නොදැනි නොපෙනි ඒ ආගමනේ යලි දුක දැනුනේ. මනෝලෝව මේ භවයේ
දවසේ ප්‍රධාන දායකත්වය දක්වමින් කටයුතු කරනු ලබන්නේ නිමාලිකා තේනුවර පින්වත් මහත්මිය, ඒ වගේම එම පවුලේ පින්නතුන් මව්පියන්, ඒ වගේම දුවා දරුවන් ඇතුළු පවුලේ ඒ පින්නතුන් දායකත්වය දක්වමින් කටයුතු කරනු ලබන්නේ. අරමුණු බවට පත්වන්නේ මීට වසර 7කට පෙර ආතුව අප අතරින් සමුගත් මංජුල හේමන්ත ලන්දේවත්ත පින්වත් මහතාගේ ගුණ සමරුව සිහිපත් කරගෙන එතුමන්ගේ භව ගමන සුවපත් වේවා, සසර කොතනක සිටියත් සැපවත් වේවා, සැපයෙන් සැපයට පත්ව නිවනින් සැනසෙන්නට සියලු ආශිර්වාද උපකාරක ධර්මයක් වේවා කියන අදහසින් පුණ්‍යානුමෝදනා කරන්න. ඒ වගේම පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා ගුණදාස ලන්දේවත්ත ආදරණීය පියාණන්ට. ඒ වගේම මීට වසර 14කට පෙර ආතුව අපාතරයෙන් සමුගත් එම ආච්චි අම්මාවන පින්නතුන්ගේ ආච්චි අම්මාටත් සසර ගමන සුගතිගාමී වේවා. ඉක්මන් භවයකදීම නිර්වාණ අවබෝධයන් සලසා ගැනීමට මේ පුණ්‍ය ධර්මයෝ පිම්පඳුරක් වේවා, අනුමෝදන් වේවා කියන අදහසින් යුක්තව ඊළඟට සෙත් ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙනවා විසඳි මෙතුමියා දියණියට හා ඒ වගේම විසඳි සෙතුමියා කියන මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සරුව ප්‍රකාර කරගන්න තුරුණුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා, සද්ධර්මයේ ආශිර්වාදයේ සැලසේවා. ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මනාකොට ඉෂ්ටසිත කරගන්නට, සිතඟි පරිදි ජයග්‍රහණ ලබන්නට මේ සියලු ආශිර්වාදයන් ධර්මාශිර්වාදයන් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනා කිටනවා. ඒ වගේම දේශකයාණන් වහන්සේටත්, ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය කරන සෑම සියලු දෙනාටමත්, රටවාසී ලෝකවාසී හැම දෙනාටමත් සද්ධර්ම අවබෝධය පිණිස, සියලු යහපත පිණිස මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ දායකත්වයේ දක්වමින් කටයුතු කරනු ලබන්නේ නිමාලිකා තේනවර මහත්මිය ඇතුළු පවුලේ පින්නතුන් ඒ හැම දිනාගේම සිත් තුළ පවතින සියලුම සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු එලෙසම ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි පින් අනුමෝදන් කරනවා සාදු සාදු. හොඳයි සාදු. 2024 වසරේ 4 වෙනි මාසේ 21 වෙනිදා භාවනා වැඩසටහන අපි හැමදෙනාම භාවනා ඉරියව්වකට පැමිණිලා තමන්ගේ හිස කොන්ද හොඳින් කෙලින් තබාගෙන සත්සිත මතු කරගෙන හිත තැම්පත් කරගෙන සුළු මොහොතක් අදිෂ්ඨාන පූර්වකව සිටින්න. මේ ශාලාවේ සිටින සියලු දෙනා සුවපත් වේවා, කායිකව සුවපත් වේවා, මානසිකව සුවපත් වේවා කියන මෛත්‍රිය මුලින්ම වඩන්න. මේ ශාලාවේ සිටින සෑම සියලු දෙනාම කායිකව සුවපත් වේවා, මානසික සුවපත් වේවා. මේ ලෝකයේ සිටින සෑම සියලු දෙනාම කායිකව සුවපත් වේවා, මානසිකව සුවපත් වේවා. ඒ මෛත්‍රී ආනිසංස බලයෙන් මාගේ ශරීරයද සුවපත් වේවා, මාගේ මනසද සුවපත් වේවා. කායික සුවපත් භාවය, මානසික සුවපත් භාවය උතුම් ධර්මයේ ගුණ බලයෙන්, ආර්ය මහා සංඝ රත්නයේ ගුණ බලයෙන්, උතුම් තුරුණුවනේ ගුණ බලයෙන් සුවපත් වේවා, 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 සුවපත් වේවා. හොඳයි සාදු. වසරින් වසර බොහෝම ඉක්මනින් ගිවිගෙන යනවා. ඒ හැම මොහොතකම කියාපාන්නේ ධර්මයෙන් පරිණත පරිපූර්ණ විය යුතුයි වහවහා ඉක්මනින්ම කියන එක. අපි සියලු දෙනාම කායිකව වයසට යනවා, ලෙඩ රෝගවලට දවසින් දවස ලං වෙනවා, අපහසුතා වේදනාවන් වලට දවසින් දවස ලං වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මා හැඟි පමණින් අවබෝධ කරගත් ආකාරයෙන් මාහට විශේෂවන පරිදි පින්නතුන්ට මෙත් සිටින් දේශනා කරනවා. පින්නතුන් සද්ධා සිත් උපදවාගෙන සතිමත්ව ප්‍රඥාවන්තව ඒ ධර්ම ශ්‍රවණය කරනවා. ගැටළු එතොත් සාකච්ඡා කරනවා. පින්නතුනි බොහෝ වෙලාවට ස්වාමීන් වහන්සේලා සද්ධර්මය දේශනා කිරීම කියන එක තියෙන පින්නතුනි බොහෝම ඉහළ තත්වයක. ඊට පල්ලෙහා තත්වයක තමයි තියෙන පින්නතුනි මාර්ගය හදන වැඩපිළිවෙල. මේ මාර්ගය හදන වැඩපිළිවෙලට තමයි පින්නතුනි කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ. කියන්නේ බෝධිය කියන එක තමයි අර සද්ධර්මයේ කියන තැන තියෙන්නේ. එතකොට බෝධිපාක්ෂික ඒ බෝධිය අවබෝධ කර ගැනීම පිණිස උපකාරක උපනිශ්‍රේවන පාක්ෂික ධර්ම. ශ්‍රද්ධාව නැති කෙනා තුල ශ්‍රද්ධාව ඇති කරනවා. ඒක තමයි බෝධිපාක්ෂික කියන්නේ. නමුත් ශ්‍රද්ධාව ඇති කිරීම සද්ධර්මයේ නෙමෙයි. සද්ධර්මයේ දකින්න බෝධිය දකින්න උපකාරක ධර්මය මේ සංවිධානය කිරීම. බෝධිපාක්ෂික ධර්ම ශ්‍රද්ධාව ඇති කරනවා. ප්‍රඥාව නැති කෙනා තුල ප්‍රඥාව ඇති කරනවා. වීරිය නැති කෙනා තුල වීරිය ඇති කරනවා. සතිමත් භාවය නැති කෙනා තුල සතිමත් භාවය ඇති කරනවා. ඉවසීම නැති කෙනා ළඟ ඉවසීම ඇති කරනවා. ඒ වගේම ප්‍රහාණය කළ යුතු ධර්මතා තියෙනවා නම් ලෝභය ඇති කෙනාගේ ලෝභය දුරු කරනවා. ද්වේෂය ඇති කෙනාගේ ද්වේෂය දුරු කරනවා. මේව බෝධිපාක්ෂික ධර්මවල ලක්ෂණ. මාන්නය ඇති කෙනාගේ මාන්නය දුරු කරනවා. ඉරිසියාව ඇති කෙනාගේ ඉරිසියාව දුරු කරනවා. කේලං කියන ගති කුහකකම් ඒව තියෙනවා ඒව දුරු කරනවා. තව අනේක විද කෙලිස් දාමයන් තියෙනවා නම් ඒවා දුරු කරනවා. ඒ හැම දෙයක්ම ගැනෙන්නේ බෝධිපාක්ෂික ධර්ම හැටියට. නමුත් සද්ධර්මයේ තාම කියවුන්නේ සද්ධර්මයේ කියවෙන්නේ පින්නතුනි බෝධිපාක්ෂික පූර්ණේ වූ කෙනෙකුට. දැන් ඔයත් ළඟ පින්නතුනි බෝධිපාක්ෂික ධර්ම ටික පූර්ණේ වෙලා කියලා මට වැටහෙනවා නම් මම එයාට සද්ධර්මයේ ආරම්භ කරනවා දේශනා කරන්න. ඒක තමයි මේ රටේම ඉන්න ස්වාමීන් වහන්සේලා මොකද්ද කරන්නේ කියලා මම පොඩ්ඩක් බැලුවා. උන්වහන්සේලාගේ දේශනාවල් අහලා ඇත්තටම උන්වහන්සේලාට සද්ධර්මයේ දේශනා කරන්න අවකාශයක් ලැබෙන්නේ නැහැ. සද්ධර්මයේ දේශනා කරන්න අවකාශය සැලසෙන්නේ ඔබ සද්ධා සම්පන්නව, ප්‍රඥා සම්පන්නව, සතිපූර්ණව, වීරිය ඇතිව සිටියොත් පමණයි. අපි පොඩි ළමයෙක්ගේ අතට දෙනවද සිමින්ති කොට්ටය? දෙන්නේ නැහනේ. පොඩි ළමයෙක්ගේ අතට දෙනවද සිමින්ති කොට්ටයක් වැනි බර දෙයක්? එතකොට අම්මා තාත්තා මොකද කරන්නේ? මේ ළමයා පෝෂණය කරන කාලය. පෝෂණය කළා තමන්ගේ ශරීරයේ උෂ්මහත් වෙලා බල සම්පන්න වුණාට පස්සේ, ශක්ති සම්පන්න වුණාට පස්සේ තමයි මේ සිමින්ති කුට්ටයක් හාල් ගෝණියක් එයාගේ අතට දෙන්නේ, කරට දෙන්නේ. එහෙමයි නේද? ආන් ඒ වගේ තමයි පින්නතුනේ මේ ධර්මයේ කියන ශාල බරත්. මේ ධර්ම රත්නය කියන වටිනා කියන වස්තුවත් ලබා දෙන්නේ ශ්‍රද්ධාපූර්ණේ වූ කෙනාට. ප්‍රඥා පූර්ණේ වුණු කෙනාට, වීරිය ඇති කෙනාට, ශක්තිමත් කෙනාට, සතිමත් කෙනාට. දැන් වටිනා කියන භාණ්ඩයක් අපි දෙන්නේ නැහැ මේක අතනින් ගිනින් තියන්න කියලා සතිමත් නැත්තම් එයා. දැන් සිහිය නැති කෙනෙකුට දෙන්නේ නේ. අන්න ඒ වගේ තමයි පිනතුනේ සද්ධර්මය ලබන්න හොඳට සිහිය තියෙන්න ඕන, හොඳට ප්‍රඥාව තියෙන්න ඕන, හොඳට ඉවසීම තියෙන්න ඕන, හොඳට වීරිය තියෙන්න ඕන. එහෙමනම් අන්නේ කියන ධර්මතා පින්නතුම් පූර්ණේ කරගෙන බලවත් වෙලා ඉන්න ඕන. අන්නේ බල සම්පන්න කෙනාට තමයි පින්නතුනි සද්ධර්මයේ නැමැති මාණික්ය. ඒ රත්නය, ධර්ම රත්නයේ නැමැති මාණික්ය ඔබට ලැබෙන්නේ. මණිකක් කියලකින් අදහස් කරන්නේ වටිනා කියන එකයි. ඇයි වටින්නේ? දෙලව යහපත ඇති කරන නිසා, දෙලව සුවදාමය ඇති කරන නිසා, සංසාර දුකින් ඔබ මුදවන නිසා, දුක් සෝදනය කර ඔබ පිරිසුදු කරන නිසාය මාණික්යක් වාගේ. අපි ධනෙන් බලාපොරොත්තු වෙන්නේ, මුදලින් බලාපොරොත්තු වෙන්නේ දුක නැති කරගන්න එකට. තමන්ගේ අවශ්‍යතා පූර්ණේ කරගෙන, තමන් කැමති කැමති දේවල් සිද්ධ කරගෙන ජීවත් වීමට උපකාරක වෙන දෙයක් නිසා තමයි කැමති වෙන්නේ ධනයට. එවනම් පින්නතුනි මේ ධර්මයේ කියන්නේත් ඒ වගේ දෙයක්. ඊට වඩා උතුම් දෙයක්. ධනෙන් කරන්න බෑ පින්නතුනි හිතවල තියෙන දුක් වේදනා දුරු කරන්න. හිතවල තියෙන දුක් වේදනා දුරු කරන්න පුළුවන්කම තියෙන සද්ධර්මයට. සාංශාරික පාප කර්ම දුක් වේදනා දුරු කරන්නට බෑ පින්නතුනි ධනයට. සංසාරගත අකුසල කර්ම නැති කරලා දාන්න පුළුවන් සද්ධර්මයට. මතු භවයන්හිදී පින්නතුනි නොයෙකුත් අපාගාමි අනන්ත දුක් විඳින්න තියෙන අවස්ථා නැති කරන්න බෑ මුදලට. සංසාරේ පින්නතුනි අනන්ත දුක් විඳින්න තියෙන අපාගාමි අකුසලයන් මේක සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමෙන් සංසාරේ ලක්ෂ කෝටි වාරයක් වසරවල් අපායවල දුක් විඳින්න තියෙන එකින් ඔබ මුදවනවා. ඉතින් නිතරම කල්පනා කරන්න ලෞතර බුදුහාමුදුරුව දේශනා කරන ලද manussත්ත්ව පටිලාභෝ දුර්ලභෝ. මේ වගේ මිනිසෙක් වෙලා දිනුණු ජීවයේ ශක්තිය සත්වයෙක් බවට පත් වීම අතිශයින්ම දුර්ලභයි. ඒ දුර්ලභ ආත්මයේ තියෙන අවුරුදු 80ක් 90ක් 100කට උපරිමයකට යටත් වූ ආයු කාලයක්. වහවහා ජීවිත අවබෝධය සලසා ගත යුතුයි. බුද්ධෝත්පාදෝච දුර්ලභෝ ලෝකස්මින් ලෞතුරා බුදු කෙනෙක්ගේ ජීවිත අවබෝධය සිද්ධ කර මේ බුදු කෙනෙක්ගේ කාලේ අහන්න ලැබෙන්නේ නැහැ පින්නතුනි. විද්‍යාඥයෝ අවුරුදු මිලියන ගණන් බිලියන ගණන් ඈතට ගෙනියනවා. මේ සත්වයාගේ නිර්මාණයන් සිද්ධ වෙච්ච විදිය පිළිබඳව සලකනවා. නමුත් දියුණුවතම ජීවයක නිර්මාණය වෙලා පවතින ඉතාම සුළු කාලයක් තමයි පින්නතුනි වෙන්නේ මේ. එහෙමනම් අපි මේ සුළු කාලය තුලත් පින්නතුනි ඉතාම දියුණුවතම යුගයක අතීතයේ දිහා බලද්දී අපිට හසු වෙන්නේ නැහැ මේ වගේ දියුණු යුගයන් තියෙන්නත් ඇති, නැවත නැවත නැති වෙන්නත් ඇති. අන්න පින්නතුනේ එහෙම දියුණු යුගයක තමන් මිනිස්සෙක් වෙලා ඉන්නවා. එහෙම දියුණු යුගයක සද්ධර්මයේ මුණ ගැහිලා තියෙනවා. ආයි පරලොවින් නිවන් ප්‍රාර්ථනා කරන්න දෙයක් නැහැ. මෙලවදිම නිවන් ලැබිලායි තියෙන්නේ. නිවන් දකින්න පසුබිම ලැබිලා තියෙන්නේ. ආයි මීට වඩා තැනක් තව කොහේ හරි තියෙනවයි කියලා ප්‍රාර්ථනා කරනවා නම් ඒ මිනිස්යාගේ මෝඩකම. සද්ධර්මයේ ඇති තැන, බුද්ධෝත්පාදයේ ඇති තැන, ආර්ය මහා සංඝරත්නයේ ඇති තැන, ආර්ය ධර්මයේ ඇති තැන, ප්‍රත්‍යක්ෂ වූ ධර්මයේ ඇති තැන. පින්නතුනි ඊට වඩා මාණික්කයක්, ඊට වඩා උතුංග තැනක් මට නම් නෑ පින්නතුනි. ඔබට කෙසේද දන්නේ නෑ. ඔබටත් කියන්න තියෙන්නේ ඒ නිසාම මීට වඩා තැනක් නැහැ. ලෝකේ අනන්ත පින් කරලා පින්නතුනේ මේ වගේ සද්ධර්ම මණ්ඩපයක් ප්‍රාර්ථනා කළා. ඒ ප්‍රාර්ථනා කරපු දේ දැන් ඔබට මට අප හැම දෙනාටම ලැබිලා තියෙනවා. දැන් සද්ධර්මයේ මූදු කරගන්න හොඳම අවස්ථාව. ආර්ය අෂ්ටාංග මාර්ගය තුල බෝධිපාක්ෂික ධර්ම තුල සිත පිහිටවා ගන්න තියෙන හොඳම අවස්ථාව. මධ්‍යම ප්‍රතිපදාවේ සිත පිහිටවා ගන්න තියෙන හොඳම අවස්ථාව. සංඥාවෙන් නිදහස් වෙන්න තියෙන, විඥාණයෙන් නිදහස් වෙන්න තියෙන, සංඛාරයෙන් නිදහස් වෙන්න තියෙන, නාම රූපයෙන් නිදහස් වෙන්න තියෙන, සදහායතන වලින් නිදහස් වෙන්න තියෙන හොඳම අවස්ථාව. කාලයෙන් නිදහස් වෙන්න තියෙන, අකාලික වන්නට තියෙන මේ මොහොතේ මත් දකින්නට පුළුවන් ඒ උතුම් ධර්මය අපිට මුණ ගැහිලා තියෙනවා. එහෙමනම් පින්නතුනේ අපේ සිත පිහිටවන්නයි තියෙන්නේ. පංච උපාදානස්කන්ධය නොඅලවා අලවන්නේ නැතුව පංච උපාදානස්කන්ධේ නිදහස්ව තමන්ගේ සිත පිහිටවා ගන්න. රූපයක් තුල සිත පිහිටවාගෙන නැත්නම්, වේදනාවක් තුල සිත පිහිටවාගෙන නැත්නම්, සංඥාවක් තුල සිත පිහිටවාගෙන නැත්නම්, සංඛාරයක් තුල සිත පිහිටවාගෙන නැත්නම්, විඥානය තුල සිත පිහිටවාගෙන නැත්නම් පින්නතුනි ඔබ වාසනාවන්තයි, ඔබ පින්වන්තයි. පාදානස්කන්ධයෙන් නිදහස් කරගන්න ඔබේ සිත කිසි තැනක නොපිහිටවා පවත්වා ගන්න. මේ මොහොතේම එය ප්‍රායෝගික කරන්න, ප්‍රත්‍යක්ෂ කරගන්න. කිසිම තැනක ඔබේ විඥානය නොඇලුණු බව ඔබ දකිනවනම් ඔබට සතුටු වෙන්න පුළුවන්, මගේ විඥානය නිරෝධයි. ඔබේ සංඥාව පින්නතුනේ කිසිම තැනක නොපිහිටන බව ඔබ අත්දකිනවනම් ඔබට සතුටු වෙන්න පුළුවන්, මගේ සංඥාව නිරෝධයි. ඔබේ නාම රූප කිසිම තැනක නාම රූප එළඹ ගැනීමක් නැත්නම් ඔබ නාම රූප නිරෝධ කළා කියලා ඔබට සතුටු වෙන්න පුළුවන්. ඔබේ සදායතන මේ ලෝකයේ කිසිම දෙයක් සමග ඇලෙන්නේ ගැටෙන්නේ නැත්නම්, කිසිම තැනක නොපිහිටවා තිබෙනවා නම්, මම බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද අර ඉන්ද්‍රිය ධර්ම, ඉන්ද්‍රිය ඉක්ම වූ ස්වභාවයේ, ඉන්ද්‍රිය සංවර වූ කරපු ස්වභාවයට මමපත් වෙලා තියෙන්නේ, ඉන්ද්‍රිය දමනය කරලායි සිටින්නේ, ඉන්ද්‍රිය විෂය ඉක්මෝලයි සිටින්නේ. ඒ නිසා වෙන අතිශයින්ම ධර්ම ප්‍රමෝදයකට පත් වෙන්නට පුළුවන්. සාදු සාදු. බොහෝ කාලයක් ධර්මය අසා දැනගෙන ඉන්න මේ පින්නතුන් මැදියේ සිත පිහිටුවා ගන්න දන්නේ නැත්නම් ඒක ලොකු ගැටලුවක්. අනිවාර්යෙන් තමන්ගේ මේ මජ්ක්‍ධිමා ප්‍රතිපදාවේ සිත පිහිටවන්න හැකියාව තියෙන්න ඕන මේ වෙනකොට. සියලු දුක් දුම්නස් දුරු කරන උදක ප්‍රසාද මාණික්‍ය තියෙන්නේ මජ්ක්‍ධිමා ප්‍රතිපදාවේ. මේ මැදේ සිත පිහිටුවා ගැනීම. ඔබට ඇත්තටම පුළුවන්ද මැදේ සිත පිහිටුවා ගන්න? ඔබතුමියට පුළුවන්. ඔබතුමියට පුළුවන්. මැදේ සිත පිහිටුවා ගන්න පුළුවන්. අපි පොඩ්ඩක් අනිත් අයට තේරෙන්නත් එක්ක ওই පැත්තෙම පොඩි විග්‍රහයක් කරමු. මැදේ සිත පිහිටුවා ගැනීමේදී සිත පිහිටුවා ගන්න ආකාරය, සිත පිහිටුවා ගත්තට පස්සේ දැනෙන දේ. ඒතකොට අනිත් කෙනාටත් ඒක උපකාරක උපනිශ්‍රේ වෙයි. ස්වාමින් වහන්සේත් සහයෝගය දක්වන්නම් පැහැදිලි කරගන්න. අපි ඉස්සරහා වෛද්‍යතුමියගෙන් පොඩ්ඩක් කතා ආරම්භ කරමුකෝ. බෑ. කාලයක් සද්ධර්මයේ අසබ නිසා තමයි සිත පිහිටවා ගන්න පුළුවන්. ආයාසයෙන් සිත පිහිටවන එකක් නෙමෙයි කියලා එතුමිය කියන, එතුමිය කියප එක අනිත් අයට ඇහෙන්නත් එක්ක මම ඒ නැවත ප්‍රකාශ කරේ. ඒක ආයාසයෙන් සිත පිහිටවන්න බැරි එකක් කියන ඕන බලන්න ඒකේ තියෙන වටිනාකම. මැදේ සිත පිහිටවීම එකක් තමයි. ආයාසයෙන් සිත පිහිටවන්න බෑ. ඇත්තට මේ බලය ලැබිලා තියෙන්නේ කොහෙන්ද? කාලයක් සද්ධර්මය ශ්‍රවණය කරපු නිසා කියලා වෛද්‍යතුමිය කියන්නේ. ඒක ඇත්ත. ඒක 100%ක් ඇත්ත. සද්ධර්මය අහපු නැති කෙනෙකුට ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් දේශනා කරන සංස්කෘතික බණ අහපු අයට නෙමෙයි, සත්‍ය අවබෝධයේ පිණිස මහා කරුණාවෙන් නැගිටලා දේශනා කරන ධර්මයේ අහපු අයට විතරයි පින්තුනි සිත මැදේ පිහිටන්න පුළුවන්. ලෝක සත්වයාට අනුකම්පාවෙන් දේශනා කරන ලද ධර්මයේ තුල පමණයි මේ පින්තුනි ඒ தත්ත්වයට හිත හදා ගන්න පුළුවන්. පන්සල් දියුණු කරගන්න බණ කියපු ඒවයි වැඩන්නේ. ඒවයි සිත පිහිටුවට මැදේ හිත විහිටන්නේ නැහැ. මේ මහා කරුණාවෙන් දේශනා කරන ධර්මයක් විතරයි පින්නතුනි අසා කාලයක් ප්‍රගුණ කළාම තමන්ට හැකියාව ලැබෙනවා මැදේ පිහිටව ගන්න. මැදේ පිහිටව ගත්තට පස්සේ දැනෙන දේවල්, තමන් විඳින දේවල් මොන වගේද කියලාත් අපි දැනගන්න කැමතියි. මොනවද විඳින දේවල්, මොනවද දැනෙන දේවල් මැදේ සිත පිහිටෙවුවාම? හරිම ශාන්තයි, නිශ්චලයි. මැදේ සිත පිහිටෙවුවාම ශාන්තයි, නිශ්චලයි. ඒක අනිවාර්යෙන් එහෙමම තමයි. හේතං සන්තං ඒතං ප්‍රණීතං. ඒක හරි ප්‍රණීතයි, ශාන්තයි. සපවින්දත් දුක්වින්දත් ඒ දෙකෙන්ම තමන්ට ඇති කරන්නේ මොකද්ද? දුකමයි පිච්චීමක්මයි. ඔක උපමාවකින් දක්වලා තියෙනවා පින්නතුනි. මහරහතන් වහන්සේ නමක් gedara gihilla උනන් අත් අදා බලන්නත් පුළුවන්. එක පැත්තකින් ගන්න සීතෝදකයක්. මොකද සීතෝදක කියන්නේ මොනවද? අයිස් කැට. අයිස් කැටයක් ගන්නවා එක අතකට. එහෙම මිටි කරගෙන ඉන්න බලන්න. ඕක තමයි සැපට කියන උදාහරණේ ඒක. මිටි කරගෙන ඉන්න පුළුවන්. සැපත් දුකක් වෙනවා. මේ මයිස් කැටය මිටි කරගෙන ඉන්න බෑ වෙනතුනේ ඒක පිච්චෙනවා අත. අනිත් අතට ගන්න ගිනි අඟුරක්. ඔන්න දුක. ඒකත් මිටි කරගෙන ඉන්න බෑ අත පිච්චෙනවා. එහෙමනම් අයිස් කැටයක් මිටි කරගෙන ඉන්නා වගේ තමයි සැප වේදනාවෙන් පුච්චනවා. ගිනි අඟුරක් මිටි කරගෙන ඉන්නා වගේ තමයි දුක් වේදනාවෙන් පුච්චනවා. එහෙමනම් මේ ලෝකේ මිනිස්සුයෝ දෙකෙන්ම පිච්චෙනව නේද? ඇත්තද නැත්තද ඒක? දෙකෙන්ම පිච්චෙනවා පින්නතුනි. මෙන්න මේක තේරුම් කරගත්තොත් විතරයි මධ්‍යයේ සිට පිටව ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ උදවිය අර අයිස් කැටේ හොයාගෙන දුවනවා. තේරෙනනේ? කාර් එකක් තිබුණා නම් අයිස් කැටේ, ගෙයක් තිබ්බනම් අයිස් කැටේ, ඈ ලස්සන මහත්තයෙක් හිටියනම්, නෝන කෙනෙක් හිටියනම් අයිස් කැටේ කියලා හිතන් යනවා. ඔය ඔක්කොම පස්සේ පිච්චෙනවා. සියලුම අයිස් කැට පුච්චන ස්වභාවයෙන් යුක්තයි. එහෙමනම් සියලුම වේදනාවල් එක තැනකට එනවා. මොකක්ද එක උත්තරයක් එනවා? දුකයි කියලා උත්තරයක් එනවා. පීඩාකාරී කියලා අපි උත්තරයක් දෙමු. පීඩාකාරී. එහෙමනම් සැපත් පීඩාකාරී කියලා තේරුම් කරගත්ත කෙනාටයි මධ්‍යයේ සිට පිටවන්න අවකාශය ලැබෙනවා. ඒ නිසා ධර්මය අහන පිරිස බොහෝම දුර්ලභයි. ඒ නිසා ඔය ඇත්තුවත් මේ මධ්‍යයේ සිට පිටවාගෙන ඉතාම සන්තෝෂෙන් ජීවත් වෙන්න. ලෝකයේ අය ගිනි අඟුරු පස්සේ දුවද්දී, අයිස් කැට පස්සේ දුවද්දී තමන් තේරුම් අරගෙන මේ ලෝකයේ සියලුම දේවල් අයිස් කැටයි ගිනි අඟුරුයි තමයි තියෙන්නේ. ওই දෙක තමයි කොහේ දුවගෙන ගියත් හම්බ වෙන්නේ. එනිසා මධ්‍යයේ සිට පිහිටුවා ගත්තහම බොහොම හොඳයි. මධ්‍යයේ සිට පිහිටීම සඳහා උපකාරක ධර්ම, උපකාරක වන්නා වූ ධර්ම මොනවාද කියලා අපි දැනගන්න ඕන. මොනවද උපකාරක වෙන්නේ? සද්ධර්ම ශ්‍රවණය කිරීම උපකාරකයි. අපි එහෙම කියමුකෝ මුලදී. සද්ධර්ම ශ්‍රවණය කිරීම උපකාරකයි මධ්‍යයේ සිට පිහිටව ගැනීමට. යෝනිසෝ මනසිකාරය උපකාරකයි මුලදී. ඊළඟට ධම්මානුධම්ම ප්‍රතිපත්තියෙන් ඒක උපකාරකයි. නමුත් අවසානයේ එන වාක්‍යයක් තියෙනවා. ඒ වාක්‍යය තමයි ඒ ආයාසයෙන් පිටවා ගත නොහැකි දෙයක්. එහෙමනම් ආයාසය යනු යම්කිසි උපකාරයක් එකතු කිරීමට කියන වචනයක්. සහයෝගයක් දක්වීමට කරන වචනයක් තමයි මේ ආයාසය කියන්නේ. එහෙමනම් කිසිම දෙයක සහයෝගයක් නැතුව, ආශිර්වාදයක් නැතුව සිත පිහිටුවා ගන්න අවස්ථාවක් තමයි. ඒක කෙලවරේදී ගොඩක් දෙනකොට මුලදී කිව්වට ඔක තේරෙන්නේ නැහැ. කෙලවරේදී තේරෙනවා මොකද්ද? කිසිම ධර්මතාවයක නේද? උපකාරයකින් තොරව අයියා එතන ඉන්නේ. ශ්‍රද්ධාව වඩලා ශ්‍රද්ධාව උපරිමයට වදලා දැන් ශ්‍රද්ධාව අවසන්. ප්‍රඥාව වඩලා ප්‍රඥාව උපරිමයට වඩලා ප්‍රඥාවත් අවසන්. සංඥාව හොඳට තේරුම් අරගෙන සංඥාවත් දැන් අවසන්. විඥානය හොඳටම තේරුම් අරගෙන විඥානෙත් දැන් අවසන්. එයා ඒ කිසිවක් අල්ලන්න බෑ. ඒ ඔක්කොම පහු කරගෙන උඩට ගිහිල්ලා ඉන්නේ යා. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයෙන් පල්ලෙහා නෙමේ ඉන්නේ. එයා පංච උපාදානස්කන්ධේ පහු කරගෙන සතකුම් දාස් ගානක් ඉස්සරහට ගියා. දැන් එයා ඉන්නේ ඉන්ද්‍රියන් ධර්මයන් තුල නොවේ. ඉන්ද්‍රිය ධර්මයන් පහු කරගෙන ගිහිල්ලා ඉන්ද්‍රිය ධර්මයන් අතහැරලා සතකුම් දාස් ගානක් උඩ. දැන් ඉන්ද්‍රියන් මොන ගහන්නේ? දැන් මේ මහ පොළොවෙන් අපි නිදහස් වෙලා සතකුම් දහස් ගානක් උඩට ගියාම වංගු අහුවෙනවද? වංගු වංගු පාරවල් වල තියෙන වංගු වංගු අහුවෙන්නේ නෑනේ. පාරවල් වල තියෙන ගැප් වලවල් වගේ දේවල් අහුවෙනවද? අහුවෙන්නේ නෑ. මොකද හේතුව මේ ඉන්ද්‍රිය ධර්ම ටික ලෝකය කියන්නේ මෙන්න මේ මහ පොළොව වගේ මේ ලෝකයෙන් නිදහස් වෙනවා. එහෙමනම් අර ලෞකික කෙනෙකුට තියෙන ප්‍රශ්න එකක්වත් නැහැ ආර්ය ධර්මයට පත් වෙච්ච කෙනාට. මොකද එයා ඉන්නේ පොළොවේ නෙමෙයි අහසේ. ලෞකික ලෝකයේ ඉන්න කෙනාට වංගු අහුවෙනවා, අරයට වංගු අහුවෙන්නේ නැහැ. ලෞකික ලෝකයේ ඉන්න කෙනාට පින්නතුනි පාරේ තියෙන ගැටලි ගොඩලි අහුවෙනවා, අර අහසට ගියපු කෙනාට ඒ ගැටලි ගොඩලි අහුවෙන්නේ නැහැ. වගේම පින්නතුනි ඉන්ද්‍රියන් වල ඒව ස්පර්ශ වෙන්නේ නැහැ. ඒක තමයි උපාදාන රහිත බව පුරුදු කරන්න කියලා කිව්වා. තව වචනයක් තියෙනවා ඒකට පිළිතුරේ. දැඩි බව දුරු කරන්න. ඔයත් ළඟ තියෙනව නේද දැඩි බව? දැඩි බව ඔබට නිවන් දකින්න බාධාවත් උපකාරයක්ද? දැඩි බව බාධාවක්. ඒ නිසා තමන් තේරුම් කරගන්න ඕන මගේ තියෙන දැඩි බව, ගොරෝසු බව අඩු කරන්න ඕන කියලා. මානී බව. මානී බව කියලා කියන්නේ මේ නිකන් ලොකුවට ඉන්නවයි කියන එකට නෙමෙයි වෙනතුනේ. තේරෙනවද? අපි සමහරලාට අර ඒ ලොකුවට ඉන්න කෙනෙකුට කියනවා යාට හරි මාන්නේ කියලා. එහෙම නෙමෙයි. ඒකට නෙමෙයි මාන්නේ කියන්නේ. මානී බව කියලා කියන්නේ වෙනතුනේ මේ ලෝකයේ දිහා බලන්න එක එක කෝණ හදාගෙන තියෙනවා. කතෝලිකයෝ කතෝලික කෝණෙන්, මුස්ලිම් අය මුස්ලිම් කෝණෙන්, බෞද්ධ අය බෞද්ධ කෝණෙන්, තමනෝද ඉන්නේ යුදෙව්වෝ ඒ කෝණෙන් නේද, හින්දුන් හින්දුන් කෝණෙන්, ඔය එක එක කෝණ තියෙන්නේ. ඊළඟට මිනිස්සු වශයෙන් උද්බේදනවා ස්ත්‍රී කෝණෙන් නේද, පුරුෂ කෝණෙන් බලනවා. එහෙම නේද? ස්ත්‍රී කෝණයකින් බලනවා, පුරුෂ කෝණයකින් බලනවා. ඒතකොට මොනම කෝණයකින්වත් බලන්නේ නැහැ මෙතන. මෙතන මොනම කෝණයකින්වත් බලන්නේ නැහැ. ඒ කෝණ වලින් බලන්න ගියාම නේ යුද්ධ නේද? ඒ කෝණ දෙක ගැලපෙන්නේ නැහැ, ඉතින් යුද්ධ කරගන්නවා. මොනම කෝණයකින්වත් බලන්නේ නැහැ. අනතිමානී බව. මානෙකින් බලන්නේ නැහැ. මානෙකින් කෝණයකින් බලන්නේ නැහැ. මානෙ කියන්නේ එයා දකින මානය කියලා කියනවා. එයා දකින ආකාරය. තමා පිළිබඳව දකින ආකාරය මොකද්ද ඔබ? ඔබ කොහොමද තමාක පිළිබඳව දකින්නේ? බලන්න කියන්නේ බලන්න හැමෝම. ඔබ දකින්නේ කොහොමද තමා පිළිබඳව?
අනිත් අයගේ දේ කියන්නේ මොකද්ද කියලා අහගන්න නැතුව තමන් සර්ච් කරලා බලන්න තමන් දකින ආකාරය. අනිත් කෙනාගේ උත්තරේ බලාගෙන ඉන්න එපා සැලකිලි. මොන උත්තරයක් දුන්නත් ඒක යාගේ උත්තරේනේ. මගේ උත්තරේ මං හොයා ගන්න ඕන මාතුලේ. මොකද්ද තමා පිළිබඳව දකින ආකාරය. අවතෝ මෙහෙට කොහමද? තමා දිහා තමා බලන ආකාරය හැඩය. එහෙම නැත්නම් අපි අර වචනේම පාවිච්චි කරමු. මානය තමන් දිහා තමන් බලන මාන්නය. එක එක මානයකින් බලන්නේ දැන් ආනන්ද හාමුදුරුවෝ දිහා එක එක්කෙනා එක එක මානවලින් බලනවා. ඉතින් මං විතරයි දන්නේ මට මාන්නයක් නැහැ කියලා. ඉතින් හොඳයි කියලා බලනවා, නරකයි කියලා බලනවා, හැඩයි කියලා බලනවා, කැතයි කියලා බලනවා, ඈ මෝඩයි කියලා බලනවා, උගත් කියලා බලනවා, සිල්වත් කියලා බලනවා, හයි පොඩ්ඩ වැරදිච්ච ගමන් දුසීලා කියලා බලනවා. එක එක විදියට බලනවා. ඒක එක්කෙනාගේ මාන්නේ ටිකද? දැන් දුර්වල මාන්නයක් තියෙන කෙනෙකුට කවදාවත් හොඳ මාන්නයකින් බලන්න බෑ. එයා දුර්වල මාන්නයෙන්ම තමයි අනික් කෙනා දිහා බලන්නේ. තේරුණා නේද? ඩිංගක් හොඳ මාන්නයක් තිබුණොත් තමයි ඒ මාන්නෙන් අනික් කෙනාව මැනගන්න හැකියාව තියෙන්නේ. දැන් දුෂ්චරිත මිනිහෙක්ගෙන් කවදාවත් හොඳ දෙයක් බලන්න බෑනේ. සෑම විටම ස්වාමින් වහන්සේ කෙනෙක් කරේ කවුරු හරි කෙනෙක් විවේචනය කරනකොට පොඩ්ඩක් බලන්න මේ විවේචනය කරන මිනිහා බෝසත් කෙනෙක්ද බලනකොට නෑ මා කාලගන්නේ. එතකොට කාලගන්නේකට කාලගන්නේ ස්වරූපයක් පේනවා මිසක් එයාට උතුම් ගුණයක් පේන විදිය නෑ. අන්න එතනින් ටක් ගාලා තේරුම් කරගන්න මේ මනුස්සයාට මේ එයාගේම දෝෂේ තමයි තියෙන්නේ කියලා. එතකොට අනතිමානී බව කෙනෙක් තුළ දකින්න පුළුවන්කම තියෙන්නේ තමන්ටත් අනතිමානී බව තිබුණොත් විතරයි. අනතිමානී කියලා කියන්නේ ලේසි පහසු වචනයක් නෙමෙයි වෙනතුනේ. ඒක සෝවාන් මාර්ගඵලයේ ඉඳලා අරහත් මාර්ගඵලයේ දක්වාම ගමන් කරන්නා වූ මහා බල සම්පන්න වචනයක්. පැහැදිලි නේද? අනතිමානී කියන එක සරල වාක්‍යයකට ගොනු කරගන්න එපා. තමා දේශ තමා බලන කෝණය මොකන්ද? මම ස්ත්‍රියක් වෙමි, පුරුෂයෙක් වෙමි කියලා බැලුවොත් ඒකත් ඒ මානය. ඔබ ළඟ තියෙනවද ස්ත්‍රියක් වශයෙන් බලන මානය? තාම නැහැ. හ්ම්? තාම තියෙනවා. පිරිමියෙක් කියලා දකින මානය. දැන් මං ඒ කාලේ ධර්මය අහන කාලේ මට තිවිච්ච දෙයක් තමයි කොච්චර දුක් වේදනා ඔළුවේ මෙහෙම තිබුණත් අර අපි පිරිමි කියන ගතිය තිබුණා. තේරුණා නේද? ඉතින් මං ධර්මය අහන තැනදී මට මේ නිරන්තරයෙන්ම අහන්න වචන හම්බ වෙනවා. මට කාලා ඉන්න බැරි වචනයක්. අපි ඒකට කියන්නේ කාලා ඉන්න බෑ කියලා කියන්නේ. ඒ කියන්නේ ඒක ඇහුවාම මට නිකන් වෙවුලනවා. හරි කේන්ති වුණාට. ඉතින් අපි ඒක පාලනය කරගත්ත මගේ දුර්වල කමක් කියලා ඒක හදාගන්නවා. නමුත් ඒක තමයි කියන්නේ මේ අපේ තියෙන කෙලෙස් අවුස්සන විදියට තමයි ධර්මයේ කියන්නේ. ඒ නිසා සද්ධර්මයට ලේසියෙන් කෙනෙක් උදව් කරන්නෙත් නැහැ, පහදෙන්නෙත් නැහැ, දන් දෙන්නෙත් නැහැ. ඒ හේතුව අපේ තියෙන ආත්මයේ තියෙන දැඩි බැඳීම් උසෝලා තියනවා නෙමෙයි ඒවට පහර දෙන එකනේ කරන්නේ. ඉතින් මෙතෙන්දි වෙන්නේ ඒකමයි. මොකන්ද හේතුව? ධර්මය නොදත් සියලු දෙනා කාන්තාවෝය. ධර්මයෙන් ප්‍රත්‍යක්ෂ කර නොගත් සියලු දෙනා කාන්තාවෝය කියලා කියනවා. කිව්වහම වෙනතුනි මට හරි කේන්තිය ඔබට. මොකද හේතුව? අපි පිරිමිනේ. ඈ ධර්මය නොගත් සියලු දෙනා කාන්තාවෝ කිව්වහම නිකම් මේක පුදුම නව නින්දිරාවක් නේ නේද? ඒක නින්දාවක්. ඒක තමයි මට දරාගෙන ඉන්නම බැරි වෙච්ච එක. හරි අමාරුයි නිකන් දත් මිටි කාලා තමයි ඉන්නේ මම ඒක දරාගෙන. මොකද අපි කැමති නැහැ පොඩි කාලේ වුණත් නිකන් මොකද නිකන් ගෑල්ලෝ වගේ කියලා අහු තායි. ඊට වැඩියේ නින්දාවක් තවත් නැහැ. මොකද හේතුව ඒ දන්නේ නැහැ. ඔය වෙතන පිරිමි කීප දෙනෙකුත් ඉන්නවා. ඒගොල්ලොන්ට ඕන වෙලා කියන්න බලන්න එක මොකෝ නිකන් ගෑණි වගේ කියලා. උදුම කේන්දියක් කියන්නේ කො පිරිමි ඉන්නා නේද? සාක්ෂි දෙනවද? කේන්දියනා නේ? මෝරයන් ගෑණි වගේ කියලා හෝ තේරෙන්නේ. මේ පොඩි කොල්ලකින් වුණත් අහන මොකෝ නිකන් ගෑල් ළමයා වගේ. ඈ? ඇලජා නේද ඒක? කැමති නෑ. එනකොට හිතන්න ඇඟ ඇතුළෙම එනර්ජි එක ඒ පවර් එක තියාගෙන ඉන්න හැටි ඒගොල්ලෝ පිරිමි. හැබැයි පිරිමි ගැහැණු ළමයෙකුට කිව්වට බොහෝ වෙලාට ගේන්න දෙයක් නැහැ මොකද නිකන් කොල්ලා වගේ. එයාට ආඩම්බරයක් ඒක. ඒක ආඩම්බරයක්. මම දන්නේ සමහර කෙනෙකුට ගේන්න දෙනවද කියලා. මම නම් හිතන්නේ ගේන්න තියයි කියලා නේ. නිකන් මොකද නිකන් පිරිමියා වගේ වැඩ කරන්නේ. කිව්වම ආඩම්බරයි ඒක. අන්න ඒකයි තියෙන ස්වභාවය. ඉතින් ඒක නිසා අර වචනේදී වැඩියෙන්ම රිදුම් කන්නේ පිරිමි පාර්ශවය. කාන්තාවන්ට වඩා රිදුම් කනවා. එහෙමනම් මොකද්ද තියෙන්නේ? අර ඇඟ ඇතුලේ තියෙන සක්කාය ගතිය මම පිරිමියෙක් කියන මාන්නය. තේරුණා නේද? ඒක ඇවිල්ලා තියෙන්නේ ඥානවලින්ම ඇවිල්ලා තියෙන්නේ මම පිරිමියෙක් කියන මාන්නය ඇඟ ඇතුලේ තියෙනවා. ඒක දෘෂ්ටියක්ද නැද්ද? දෘෂ්ටියක්. ක්ලේශයක්ද නැද්ද? ක්ලේශයක්. ඒක අන්තයක්ද නැද්ද? අන්තයක්. ඒ තුල විඥානය වැඩ කරනවා, සංඥා වැඩ කරනවා, නාම රූප සදායතන වැඩ කරනවා පින්නතුනේ. එහෙමනම් සක්කාය දිට්ඨියද පවතින හොඳම වස්තු බීජයක් ඒ තුලත් පවතිනවා. තේනා නේද? ඒ තුලත් පවතිනවා. තමන් ස්ත්‍රියක් යයි තමන් පුරුෂයෙක් යයි කෙනෙක් සම්මත කරනවා නම් මාර දිට්ඨිගතන්නුතේ ඒක මාර දෘෂ්ටිය. පැහැදිලි නේද? ඒක මාර දෘෂ්ටියක්, මායාවේ දෘෂ්ටියක් ඒක. මායාවේ දෘෂ්ටියක් කියන එකෙන් අදහස් කරන්නේ අකුසලයක් කියන එක. වැරද්දක් කියන එක. මිත්‍යාවක් කියන එක. අනාර්ය වූ ධර්මයක් කියන එකයි ඒකෙන් අදහස් කරන්නේ. පැහැදිලි නේද? හරි. ඒ නිසා ඔබ ගැන ඔබ බලන මානය එහෙම නැත්නම් කෝණය ආකාරයේ කුමක්ද ඔබම සලකා බලන්න. එවනම් පින්නතුනේ සෝවාන් ආදී මාර්ගඵලයකට උසස් වූ කෙනෙක් ළඟ තමන් ස්ත්‍රියක් වෙමි කියලා අදහසක් නැහැ. මම පුරුෂයෙක් වෙමි කියලා අදහසක් නැහැ. පැහැදිලිද? ඔන්න ඔය ලක්ෂණේ තියෙන්න ඕන. ඒ වගේම තනතුරත් එක්ක ඇඳගෙන සමහර භික්ෂූන් වහන්සේලා වුණාම භික්ෂූත්වයත් එක්ක ඇති කරගන්න මාන්නයක් එනවා. විදුහල්පති වුණාම විදුහල්පතිකමත් එක්ක එන මාන්නයක් එනවා. මහාචාර්ය වුණාම මහාචාර්යකමත් එක්ක එන මාන්නයක් එනවා. වෛද්‍ය වුණාම වෛද්‍ය වෘත්තියත් එක්ක එන මාන්නයක් එනවා. එයාට ඒක ඉවේම හැදෙනවා හැමෝම මිස් මිස් මැඩම් මැඩම් හැමෝම ඉතින් හතරට නැමිලා දෙකට නැමිලා ලෙඩ වුණාම වැඳගෙන ඉන්නේ. ඒ නිසා එයාට ඒ මාන්නේ ඉවේම ප්‍රමෝට් කරගන්න හැකියාව ලැබෙනවා. ඒ තේරුණා නේද? ඊට පස්සේ නීතිඥයාට ඒ නීති මේ මාන්නයක් එනවා. පොලිස් නිලධාරියාට ඒ මාන්නේ ඒක ගන්න පුරුදු කරනවා ඒක එනවා. හමුදා නිලධාරියාට ඒක එනවා. ඇති ඇමතිවරයාට ඒ මාන්නේ එනවා. ඒගොල්ලන්ගේ මාන්නේ උස් පහත් වෙනවා. දින්නාම වැඩි වෙනවා, පරාදු වුණාම අඩු වෙනවා. එහෙමනම් අපි මොකද කරන්න ඕන? මානය දුරු කරන්න ඕන. මානය දුරු කරන්න පුළුවන්කම තියෙන්නේ ප්‍රඥාවට. ප්‍රඥාවන්තභාවයට විතරයි මානය දුරු කරන්න පුළුවන්. මානය තියාගත්තොත් ඒ මාන්නයත් එක්ක තව බොහෝ කෙලෙස් බැඳිලා කොහේ සංසාරය අරන් යයිද දන්නේ නැහැ. මාන්නය දුරු කරන්න මොකද කරන්න ඕන? අවබෝධය දියුණු කරගන්න ඕන. මේ සංඥා මායාවක්. හැම තැනම ස්ත්‍රිය ශ්‍රේෂ්ඨ වන්නේත් නැහැ. හැම තැනම පුරුෂයා ශ්‍රේෂ්ඨ වන්නේත් නැහැ. විවිධ කාර්යන්හිදී පුරුෂයා ශ්‍රේෂ්ඨ වෙනවා. විවිධ කාර්යන්හිදී ස්ත්‍රිය ශ්‍රේෂ්ඨ වෙනවා. එහෙම නේද? ඒක නේද ලෝක සත්‍ය? ආයේනම් අපිම ශ්‍රේෂ්ඨයි කියලා එකක් ඇඟේ දාගන්න උවමනාවක් නැහැ. එතකොට මම අහවල් කෙනා, අහවල් වෘත්තියෙක් කෙනා කියලා උද්දච්ච වෙන්න බෑ. මහානකම එක තැනකදී ශ්‍රේෂ්ඨ වෙනවා. වෛද්‍යකම තව තැනකදී ශ්‍රේෂ්ඨ වෙනවා. ඉංජිනේරුව තව තැනකදී ශ්‍රේෂ්ඨ වෙනවා. ඒ හැමෝටම හැමතැනම ශ්‍රේෂ්ඨ වෙන්න පුළුවන්කම නැහැ. සමහර වෙලාවල් වලට ගෙදර කෑම උයන පිහනගෙන ශ්‍රේෂ්ඨ වෙනවා. සම්බෝලයක් හදාගන්න ගියාම අනිත් අයට ඒක කරන්න බෑනේ මහාචාර්යට. තියන්නේ ආකාරයට පින්නතුනේ අපේ මාන්නය අපි දුරු කරගන්න ඕන. මේ බොරු දෙයක් තමයි මේ හිතේ පටලවාගෙන තියෙන්නේ. ඉතින් ඕකමනේ තියෙන්නේ පින්නතුනේ, අපේ ආගම ශ්‍රේෂ්ඨයි. අනිත් ආගම් වැඩන්නේ. බලාගෙන යනකොට පින්නතුනේ ගැඹුරම විග්‍රහ කරගෙන යනකොට අපිට දකින්නට ලැබෙනවා ඒ ගැඹුරම විග්‍රහයන් වලදී මේ සියලු මාගම් එක තැනකට ඇවිල්ලා ඒක සත්‍යයක් මතු කරන්නේ. දැන් ඉතින් බෞද්ධ දෘෂ්ටියේ ඉන්නගෙන ওই වචනෙට කැමති නෑ. එහෙම වෙන්නේ කොහොමද? අරක දෙයියෙක් ඉන්නේ, අරක බ්‍රහ්මෙක් ඉන්නේ, අරක ඒ සංස්කෘතියන් මත ගොඩනැගිච්ච වචන. ඒ සංස්කෘතියන් මත ගොඩනැගිච්ච වචන. මොකද මේ ලෝකයේ කාටවත් වෙනස් දෙයක් කියන්න බෑ. සීල දෙනාට කියන්න පුළුවන්කම තියෙන මේ ලෝකයේ පවතින දෙයක් ගැනම මොනවා හරි වචනයකින. අන්නේ වචනේ වරද්දවල ගත්තට පස්සේ තමයි මිනිස්සු වැරදි දෘෂ්ටි කෝණයන් වලට එන්නේ. ආගම ධර්මයේ නිවැරදි කළ වැඩක් නැහැ. තමන්ගේ සාන්තුවරයා නිවැරදි කළ වැඩක් නැහැ. මොකද කරන්න ඕන? තමන් නිවැරදි වෙන්න ඕන. දැන් කරන්නේ මෝඩයෝ ටික කරන්නේ මොකද්ද? තමන්ගේ සාන්තුවරයා ශ්‍රේෂ්ඨ කරවන්න නැහැනවා. හැබැයි තමන් දුර්වලයි. තමන්ගේ ආගමික සංකල්පය ශ්‍රේෂ්ඨ කරන්න උත්සාහ කරනවා. තමන් දුර්වලයි. එහෙනම් මේ ලෝකයේ මෝඩයෝද වැඩි, පඬිතුයෝද වැඩි? ඈ මෝඩයෝ වැඩි පිළිතුරු. මෝඩයෝ වැඩි. සබ්බ සම්පatti සාධනය කරන එකම තැන සද්ධර්මයේ පිළිතුරුනේ. ඒක ගොඩනගා ගත්තොත් පිළිතුරුනේ සක්විති රජකම ලබා ගත්තට වඩා සුව පහසුව සලසන සම්පත් සලසන එයා දුප්පත් නේ. ධර්ම රත්නය කියන මාණික්කය ඔබ ළඟ තියෙනවා නම් පින්නතුනේ ඔබ දුප්පත් නෑ. ඒක අමිල මාණික්කයක්. බුද්ධ රත්නය කියන මාණික්කය ඔබ හිසේ දරාගෙන ඔබ ප්‍රඥාව තුළ ප්‍රත්‍යක්ෂ කළොත් බුද්ධ රත්නය, ඔබ දුප්පත් නෑ. ඔබ සංඝ රත්නය කියන ආර්ය මහා සංගරුවනට බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයෙක් බවට, බුදුරජාණන් වහන්සේගේ දියණියක් බවට පත් වුණොත් එයා දුප්පත් නෑ. එයා මේ ලෝකයේ තියෙන වටිනම මාණික්ක තුනම තමන් තුළ දරාගෙන ඇවිදින කෙනෙක්. එයා කිසි කෙනෙකුට දුප්පත් කරන්න බෑ. ඒ පෝසත්කම එයාගේ හදපතුලෙන් එයාට දැනෙනවා. එයා ගහක් යට වාඩිලා හිටිය පෝසත්. ඒගොල්ලෝ පෝසත් වෙන්න පෙන්වන්න පින්නතුනේ කරකන ඉත්තන් රන්දිදී මුතුමැණික් දාන්න ඕනේ. රන්දිදී මුතුමැණික් දාන්න ඕනේ පෝසත්කම. ඇතුලාන්තයෙන් ගොඩනැගිච්ච පෝසත්කමක් පවතින්නේ. ඇතුලාන්තයෙන් පෝසත්කමක් නැති වුණාම මොකද වෙන්නේ? පිටින් පෝසත්කම තවරන්න වෙනවා. දැන් ලෝකෙ මිනිස්සු කරන්නේ මොකද්ද? ඇතුලාන්තයෙන් මිනිස්සු දුප්පත් නිසා පිටින් පෝසත්කම තවර ගන්න උත්සාහ කරනවා. මොකද හේතුව ලෝක මායාවෙන් ජීවත් වෙන්න. ලෝකයා රවට්ටන්න අනිත් අය පෙන්වන්න. කාටවත් පෙන්වන්න ජීවත් වෙන්න එපා. පෙන්වන්න කතා කරන්න එපා. පෙන්වන්න පවතින්න එපා. තමන්ට සුව පහසු දේ අවශ්‍ය දේ ගන්න, තමන්ට අනවශ්‍ය දේවල් ඈත් කරන්න, තමන්ට පේන්න තමන් ජීවත් වෙනවා මිසක් කිසි දෙයක් අනුන්ට පේන්න නම් කරන්න එපා. තමන්ට ඕන නිසා කරන්න, එච්චරයි. කාටවත් පේන්න කන්න පුළුවන් එපා. කාටවත් පේන්න සපත්තු සෙරප්පු දාන්න එපා. තමන් කකුලේ පහසුවට දාගන්න. හොඳම දේ සමහර වෙලාවට කකුලේ අපහසුව දරාගෙන යන අනුන්ට බේන සපත්තු දාගෙන ඒක කරන්න එපා. තමන්ට පහසුවට ඇඳුම ගන්න, තමන්ට පහසුවට වාහන ගන්න, තමන්ට පහසුවට ජීවත් වෙන්න. එතකොට පින්නතුනේ තමන් තමන්ට පේන ජීවත් වෙනවා. තමන් තමන් තුල පෝසත් වෙනවා. තමන් තමන් තුල සුව විඳිනවා. මේ ලෝකයේ අර ලාමක අදහස් ඇති අයගෙන් තමන් වෙන්ව දාර්ශනිකව වාසය කරනවා. ඔයත් දාර්ශනිකය පිරිසක්. හොඳයි, තමා තුළ කෝණයක් තියෙනවා නම් ඒ කෝණය ගැන ආඩම්බර වෙවී ඉන්නේ නැතුව ඒ කෝණය ප්‍රහාණය කරගන්න වෙර දරන්න. පැහැදිලි නේද? ප්‍රධාන වශයෙන් ස්ත්‍රී භාවය, පුරුෂ භාවය කියන කෝණ දෙක. ඊළඟට අපි අර අදහස් කරපු ඉංජිනේරු, වෛද්‍ය, මම හාමුදුරු කෙනෙක්, මම ආදී නේද? අපි ගිහියෝ. අපි ගිහියෝ කියන එක බින්නතුනේ සෑහෙන බලවත් ලයිසන් එකක් නේද? අපිට ඕන තැනක අරක්කු බොන්න පුළුවන්, අපිට ඕන තැනක සිගරට් බොන්න පුළුවන්. අපි ගිහියෝනේ අපි හාමුදුරුවෝ. අපිට ඕන වැරදි වැඩක් කරන්න පුළුවන්. ඒ කල්ල ඉවරයිලා අපි ගිහියෝනේ. අපි ගිහියෝ. ඒ කියන්නේ භික්ෂූන් වහන්සේලාගේ විනය පරීක්ෂණ කරන්න පුළුවන්. අපි ගිහියෝනේ. හරි ජෝක් නේ. හරි ස්වභාවිකයි. හරි ලස්සනයි ඒක. හරි ලොකු ලයිසන් එකක් ඒක. අරයට දොස් කිය කිය, මෙයාට දොස් කිය කිය, තමා දිහා බලන්නේ නැතුව අත්පදීපා විහෙරත අත්ත සරණා කියන වශයෙන් තමන්ට ආලෝකයක් කරගන්න නැතුව, තමන්ට පිහිට කරගන්න නැතුව වයසට ගිහින් මැරලා ගියාම පින්නතුනේ දෙලොවම විනාශ කරගත්තා වෙනවා. පින්නතුනේ ධර්මයේ කියනක ඥානය කරගත්තේ නැති කෙනාගේ ජීවිතේ බුදුහාමුදුරු පෙන්වෙ සොහොන් පෙල්ලක් වගේ කියලා. ඒක ගිහිය වේවා පැවිද්ද වේවා දෙකොන දැවෙනවා. මෙලවද්ද වෙනවා පරලොවද්ද වෙනවා කියන එකකින් අදහස් කරන්නේ. එතකොට ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගත්ත නැති හැම දෙනාගේම ජීවිත බලන්න දෙකොන දැවෙන්නේ නැද්ද? දෙපැත්තෙන්ම දැවෙනවා පින්නතුනේ. ආධ්‍යාත්මිකවද්ද වෙනවා, භෞතිකවද්ද වෙනවා. පින්නතුනේ හරි අපූර්ව දේවල් පින්නතුනේ මේ ලෝකෙ දිහා බලාගෙන ඉන්නකොට තේරෙනවා. පින්නතුනේ ඔය මේ යුද්ධ එහෙම දින ඔය ගාසා තීරයේදී මම දකින්න හරි ලස්සන දෙයක්. තමන්ගේ සියලු සම්පත් නැති වෙලා, ගෙවල් දොරවල් නැති වෙලා, යාන වාහන නැති වෙලා මේ මිනිස්සයට අහසින් වැටිලා පාම් පිටි කොට්ටයක්, ඇමරිකන් පිටි කියන්නේ අපි, පාම් පිටි කොට්ටයක් අහසින් වැටිලා කොහොම හරි ඒ පිටි කොට්ටේ අරගෙන ඉමිනවා. ඒ පිටිකොට්ටි කරේ තියාගෙන සතුටු වෙනවා, කෑ ගහනවා, දෙවියන්ට ස්තුතිවන්ත වෙනවා. ඔයත් පිටිගෝණියක් ඉඹලා තියනවද? නැහනේ. පිටිගෝණියක් හම්බුණාට සතුටු වෙලා කෑ ගහලා තියනවද? ඒක Facebook දාලා තියනවද? දෙවියන්ට ස්තුතිවන්ත වෙලා තියනවද? නැහැ. පින්නතුනි මිනිස්සේ කොච්චර පල්ලෙහාට වැටෙන්න පුළුවන්ද කියන එක එතනින් අපිට තේරෙනවා. පිටිකොට්ටයක් සිපගන්න, පිටිකොට්ටයක් ලැබුණාට දෙවියන්ට ස්තුතිවන්ත කෑ ගහන්න, පිටිකොට්ටයක් ලැබිලා ඒක Facebook දාන්න මට්ටමට මිනිස්සයා දුප්පත් වෙනවා. ලංකාවටත් වැරදි නායකයෙක් පත් කරගන්න තමයි තියෙන්නේ. අවශ්‍ය නම් පිටිකොට්ට ඉඳින්න. ඈ මේ යුද්ධයක් නැති කරලා 30 අවුරුද්දක් තියෙන ඒ මිනිහා වටින්නේ නැහැ. ඌ වැඩන්නේ ඌ හොරා. දැන් උමනා වෙලා තියෙන්නේ මොකෙක් හරි තක්කඩියෙක් කෙලවිලා යන ආ යුද්ධයක් තියෙන පස්ස ටිකක් ඇති වෙන රටක් නිර්මාණය වෙන්න. මෙච්චර හොද කරපු එක ඒ මිනිහා වැඩන්නේ නැහැ. ඌ පාරවල් ටික හැදුවා යුද්ධයක් තියෙනවා කියලා අමතක කරලා දැම්මා. මේ රටේ යුද්ධයක් නැති කරනවා කියන බරපතල ඒ කතන්දර මුකුත් නැහැ. දේශපාලකයෝ විතරයි රට කාලා තියෙන්නේ. යුද්ධ දෙකක් මේ රට අවුරුදු 100 ගානක් පස්සට ඇදලා දාපු ඒව මුකුත් කතාවක් නැහැ. මේ දේශපාලකයන්ට බැන බැන ඉන්නවා. මොලේ නැතිකම ගොංකම මේරට ඇදලා දැම්මේ විශාල පල්ලෙහාකට ඇදලා දැම්මේ යුද්ධ දෙක තේරුණා නේද? ඔය දේශපාලකේ කරපු හිච්චම් පුංචන් දෙය නෙමෙයි යුද්ධ දෙක ඇදලා දැම්මේ. ඔය මේ ෆ්ලයිට් එකේ යන එකක් බිස්නස් ක්ලාස් ගියයි කියලා රට වැටෙන්නේ නැහැ. තේරුණාද? පෙජරෝ එකක් ගත්තයි කියලා රට වැටෙන්නේ නැහැ. එයිස මොලේ නැත්තම් මොලේ පාද ගන්න. ආනන්ද හැමතුරු කියන දේ හරි අහලා යුද්ධ දෙකක් මේ රට ඇදලා දැම්මේ. නැත්තම් මේ 70 වසරක් 74 වසරක්ද මන් දන්නේ නැහැ. මේක විනාශ වුණයි මුන් කෑවයි කීකේ බයින කිසි තේරුමක් නැහැ. යුද්ධ දෙක මේ රට ඇදලා දැම්මේ 80 ගණන් 70 ගණන් සහ 30 අවුරුදු උතුරේ යුද්ධේ. ඒව තමයි මේ රට මෙච්චර ණය තත්ත්වයකට ඇදලා දැම්මේ. ඒ මොලේ තියෙන්න ඕන ඒව ගැන හිතන්න තේරුම් ගන්න. එවනම් පිටිකොට්ටයක් සිපගෙන සතුට වෙන මට්ටමට දුප්පත් වෙනවා මිනිස්සු. එහෙනම් මේ තියෙන සැප දැන් මදි වෙලා හිටියොත් එහෙම අර මහා බ්‍රහ්මය කරපු වැඩේ තමයි කරන්නේ. මහා බ්‍රහ්මයෙන් ඉල්ලුවලු නායකයෙක්. නායකයෙක් ඉල්ලුවාම මහා බ්‍රහ්මයා ඒ විලට දැම්මා ගෙම්බු කට්ටයක් ඉල්ලුවේ කොටයක්. මොකද මහා බ්‍රහ්මය දන්නෝ නායකත්වයෙන් සිද්ධ වෙන්න ඕන රැකවරණය සහ ආරක්ෂාව තියෙන්න ඕන. ඕක තමයි නායකත්වය. වෙන මොකක්වත් නෙමෙයි. ප්‍රධාන සාධක දෙක එච්චරයි. රැකවරණය සහ ආරක්ෂාව. සහ පහසුව, සුවපහසුව ඇති කරනවා. ඉතින් මේ ගුල් සහිත කොටයක් දාලා දැම්මහම මේ ගෙම්බන්ට හීතල වැඩි වුණොත් කොටේ උඩට නැගලා සුවපහසුවේ ඉන්න පුළුවන්, අවුවත් අපි ඉන්න පුළුවන්. ඒ වගේම ගැරඬියෙක් කරේ සර්පයෙක් කරේ ආව ටක් ගාලා ගුලක් අස්සකට රිංගලා ජීවිතේ බේර ගන්නත් පුළුවන්. ගෙම්බු කාලයක් කල්පනා කරලා කිව්වා ආපෝ මේ නායකයා වැඩන්නේ නිකම්ම කොටයක්, මූ කිසිම සද්දයක් බද්දයක් නැහැ, මූ වැඩන්නේ අපිට හොඳ සක්‍රීය නායකත්වයක් දෙන්න කිව්වා. මහා බ්‍රහ්මයාට කන්දොස් කිරියාවේ ඉන්න තැනක් නැහැ, ගෑ ගහලා ඉල්ලනෝ නායකත්වයක්. අපේ රටේ ඉන්න ගෙම්බ වගේම තමයි. අල්ල ඇදලා දැම්ම ගැරඬියෙක් දාල කොටේ ගත්තා. හොඳ සක්‍රීය නායකත්වයක් මේ යනවා. ඔක්කොම එක එක ගිල්ලලා ගිල්ලලා දැම්ම. එක ගෙම්බෙක් නැති වුණා විලි. මහා බ්‍රහ්මයා සන්තෝෂයෙන් නිදාගත්තා. දැන් මේ රටේ මිනිස්සුන්ටත් එහෙමයි සමහර වෙලාවට ඕන. ඒ කියන්නේ තියෙන සැපේ තියෙන දේ දන්නේ නැහැ. දැන් අපි මිනිස්සු මෙතන ඉඳන් කොහෙද ප්‍රාර්ථනා කරන්නේ? දිව්‍ය ලෝක. දිව්‍ය ලෝකෙ ගිහින් නිවන් දකින්න. මෙතන තියෙන බුද්ධෝත්පාදේ, මෙතන තියෙන සද්ධර්මයේ, මෙතන තියෙන සංඝයා, මෙතන පරමාර්ථ ධර්මයක් කිව්වොත් ඒ හාමුදුරුවන්ට පට්ටපතුරු යන්න බැනලා නිඳා කළා, අපහාස කළා, මොනහරි කළේ වරලා විනාශ කරනවා. ඒ ඔක්කොම කළා දිවි ලෝකෙ ගිහිල්ලා නිවන් දකින්න ප්‍රාර්ථනා කරනවා. තවන්ට නිවනක් ඇත්තෙත් නැහැ, අනුන්ගේ නිවන විවේචනය කරනවා. රහතුන් විවේචනය කරපිය රහත් වෙලා ඇවිල්ලා, අනාගාමී තන විවේචනය කරපිය අනාගාමී වෙලා ඇවිල්ලා, සකදාගාමී තන විවේචනය කරපිය සකදාගාමී වෙලා, සෝහාන් තන විවේචනය කරපිය සෝහාන් වෙලා, එහෙම නැත්තම් තුච්ච අසූචි කන සත්‍යයකට වඩා පල්ලෙහා අසූචි පණුවෙක් හා සමානයි ඒ විවේචනය කරන පුජ්‍යලයෝ. ඒ තැනට පත් වෙලා නැතුව විවේචනය කරොත් වැසිකිලි වලක අසූචි කන පණුවෙක් හා සමානයි. මොකද එහෙම දේවල් නෙමේ සමාජයේ වෙන්නේ. මනම් භාවනාවක් කරගෙන මොකක් හරි දෙයක් කියාගෙන හිටියොත් ඒක විවේචනය කරනවා අර කොහේ යරි අසූචි කන පණුවේ. නින්දා කළ යුතු තැනට නින්දා කරන්න ඕන, නිග්‍රහ විය යුතු තැනට නිග්‍රහ වෙන්න ඕන. නැත්තම් පින්නතුනේ මේ ලෝකයේ සත්‍ය රැඳෙන්නේ නැහැ, මිනිසුන්ගේ ප්‍රඥාව උදා වෙන්නේ නැහැ. නිසා මේක නුවණ වඩා ගැනීමක්, දර්ශනය ඇති කර ගැනීමක්. අතනින් නිවන් දකින්න පුළුවන්, මෙතනින් නිවන් දකින්න පුළුවන් කියලා හිත හිතා ඉන්නේ නැතුව තමන් නිවන සොයාගන්න. මොකද්ද කරන්න තියෙන්නේ? හරීම සරල දෙයක් කරන්න තියෙන්නේ. මොකද්ද කරන්න තියෙන්නේ කියන බලන්න. ත්‍රිපිටකයෙන්ම කියන්න පුළුවන් පින්වදනේ, පංච උපාදානස්කන්ධය ශය කිරීමයි. සෝවාන් වීමට කුමක් කළ යුද්ධ බුදුරජාණන් වහන්ස? පංච උපාදානස්කන්ධය දුරු කරන්න, ශය කරන්න. සකදාගාමි වීමට කුමක් කළ යුද්ධ බුදුරජාණන් වහන්ස? පංච උපාදානස්කන්ධය ශය කරන්න, දුරු කරන්න. අනාගාමි වීමට කුමක් කළ යුද්ධ බුදුරජාණන් වහන්ස? පංච උපාදානස්කන්ධයම ශය කරන්න, දුරු කරන්න. අරිහත් වීමට කුමක් කළ යුතුද? පංච උපාදානස්කන්ධයම ජය කරන්න, දුරු කරන්න. බුද්ධත්වයේ සඳහා කුමක් කළේද? පංච උපාදානස්කන්ධයම දුරු කළා. අච්චරයි, සරලයි. ඔක ත්‍රිපිටකයෙන් නෙමෙයිද දේශනා කරේ? ත්‍රිපිටකයෙන් දේශනා කරේ, සූත්‍රවලින් දේශනා කරේ. සමහර තැන්වල තියෙනවා අපිත් ඔය ආරන්නේ පන්සල් වලට යනෝනේ ගියාම මෙලෝ සංසාරේ නැති අවබෝධයක් නැති හාමුදුරු කෙනෙක් ඉතින් පොතක් උස්සගෙන ඇවිල්ලා ඌ දන්නේ නැහැ මේකේ දිග බලලා ගොඩ බිම හොඳ උපාසකයෝ ටිකක් උදු වෙනගෙන ඇවිල්ලා මේව කරගෙන ඇවිල්ලා පොත් අරගෙන ඇවිල්ලා හරි යගෙනෝ මෙයා ලියනෝ කියන එක දන්නේ නැහැ ලියන එක දන්නේ නැහැ මොනවා කිව්වද කියලා මගේ වහාම මට තේරුණාද උඹ කියපේ මොනවද බබන්ද මට තේරෙන්නේ මත් ඔය පොතේ තියෙන ටික මට පන්තිය කරන්න කිව්වා මං කළා ඇතුලේ මුකුත් නැහැ නිකම් පිටින් අනත්ත් පද සංහිතා අනර්ථ පද දහස් ගාණක් එහාට මෙහාට උමාරු කරගන්නවා තේරෙන්නේ නැද කියන එක හදන්නෙත් නැහැ අර්ථය මොකද්ද කියලා එකේ අහන කෙනා දන්නෙත් නැහැ අර්ථය මොකද්ද කියලා අනර්ථපද අනර්ථපද අර්ථයක් නැති දේවල් දිගපල්ල දන්නේ නැත්නම් ඒක ප්‍රත්‍යක්ෂ නැත්නම් තවන්න සංවේදී නැත්නම් යථාර්ථයේ තුල දැකලා නැත්නම් ඒකට කියන්නේ අනර්ථපද අර්ථ නැති පද දැන් පිරිත් කියන එළි වෙනකම් දන්නවද පිරිත් වල තේරුම දන්නේ අනර්ථපද සංඥාවක් වෙන්නේ එකතකින් අර සාවින්හන්සගෙන සිංහලෙන් පිරිත් කියන දේශනා කර උන්වහන්සේට ගහලා ගහලා චප්ප කළා දැම්මා ඒක ලස්සන සිංහලෙන් ආවම ඩිංගක් අයිට වඩා අර්ථය ගන්නවා. ඉතින් මේක නැති වෙන්නේ නැහැ නේ ඒක කරයි කියලා. ඒක මිනිස්සුන්ගේ ඇඟ ඇතුළට පොඩ්ඩක් හරි සමීප වෙනවා. දැන් අපි සිංහලෙන් කතා කරන නිසා අපි ඉති විශෝසවාක් ආතෝ සුපටිපන්නෝ කිව්වත් වැඩි ෆීල් වෙන්නේ නැහැ වචන කිසි කෙනෙකුට. සංවේදී නෑ ඔය කියන්නම් වල අපි කවුරුත් කියාගෙන යනවා. එච්චරයි. දෙයයන්ට බින්දුන්නත් ඒකවත් එයාට ෆීල් ආකාශට්ටාජි බුම්මට්ටා මොකක්ද දන්නේ නැහැ. ඔබ මතක් වෙන්නේ නැහැ නේ බුමාට්ටක දෙවියෝ කියලා එහෙම මතක් වෙන්නේ නැහැ බුම්මට්ටා ගුව. දේවා නාගා දෙයියෝ කොහේ ඉනව නාගයා කොහේ ඉනවද? සංවේදී නේ අනත්ත පද. ඒ බොහෝමයක් අතර තියෙන්නේ ටිකක් අර්ථයක් පොඩ්ඩක් හරි දැනුනොත් දැනෙන්නේ ටිකක අනිත් ඒවල් ටික අනර්ථ පද. ඉතින් අනත්ත පද සමූහයක් සමහර ආගමික ගෑන්වීමවල බොහෝ ආගමික ගම්වල තියෙන්නේ ওই தත්ත්වය. ඉතින් ලෞතර බුදුහාමුදුරු දේශනා කර අනර්ථ පදක 1000ක් කියනවට වඩා එක ගාථා පදයක් අත්ථ පදයක් තේරුම් කරගන්න අවබෝධ කරගන්න. ඒක ශ්‍රේෂ්ඨයි අනර්ථ පද ගාථා 1000කට වඩා කියලා. ඉතින් මම කරේ ඒක පින්නතුනේ. අනර්ථ පද 1000ක් ලියලා ලියලා උපාදි ගන්නවට වැඩිය කාර්ථ පදයක් දිත්තේ දිත්ත මත්තම් භවිස්සතේ සුතේ සුත මත්තම් භවිස්සතේ හොඳටම ඇති ඒක තේරුම් කරගන්න ලෝභ ద్వේෂ මෝහ දුරු කරන්න ඒක තේරුම් ගත්තා නම් ඒත් ඇති ත්‍රිවේදනාවෝ ඉක්මවන්න ඒක තේරුම් ගත්තොත් ඇති අකාලික වෙන්න ඒ පදයේ විතරක් ගැඹුරෙන් ගැඹුරට ගියා නම් ඒ ඇති අපිත් සැදී පැහැදිලා ඉන්න අනර්ථපද ගෝණි ගණන් එකතු කරන්න. ඒ ගොංකම අයින් කරන්න ওই වචන ටික කිවිපින්නතුනේ. ඒකට තරහ වෙන්න එපා. ඒක හොඳ දෙයක්ද නැද්ද? ඒක හොඳ දෙයක්. අපිත් ලෑස්තිලා ඉන්නෝ. ඒක තේරුණෙත් නැහැ අපි ඊළඟ පදේ හැම. ඒක තේරුන්නේ නැහැ ඊළඟ බණ ටික හැම. මේ සතිය නම් තේරුන්නේ නැහැ ඊළඟ සතිය බණ ටික ගත්තාම. නෑ මේ සතිය තේරුම් ගත්තක මේ සතිය තේරුම් ගන්න ඕන ඊළඟ සතිය අතහැරලා දාලා මේ සතියේදී පරිපූර්ණ කරන්න. දැන් මේ මොහොතේ සායනාංශේ බණ ටිකක් කියනවා. ඒ ටික එච්චර තේරුන්නේ නැහැ. ඊළඟට මොනවා කියයිද දන්නේ නැහැ නේ. ඒකට හොඳට ඉන්නවා. සවන් අයාගෙන ඇස් අයාගෙන ඉන්නවා. ආ ඊළඟ එකත් කිව්වා. ඒකත් එච්චර හරියට තේරුන්නේ නැහැ ඉතින් මට. ඊළඟ එක. ඔන්න ඕක නතර කරන්න. ඔය වැඩේ නතර කරන්න. මම ඒ කාලේ දේශනයක් ඇහුවොත් ඊළඟ දේශනෙට නොයා ඉන්න පුළුවන් නම් මේ දේශනෙ අහලා හොඳයි කියන මට්ටමට මේක තේරුම් ගන්නවා. දැන් ඕකට මාන්නය හරස් වෙලා කියයි මේ දැක්කනේ ආමඳුරු කිව්වනේ ආ ඊළඟ දේශනාවට නොයන මට්ටම නෝ ඒක හදාගන්න එහෙනම් මම අපි නොයා ඉඳිමු. එතකොට ආමඳුරු දැනගනි අපිව තේරුම් අරගෙන ඉන්නේ කියලා. මාන්‍ය ආරස්සල ලස්සනට පණිවිඩයක් දෙවි මෙන්න අවස්ථාව කියලා. ඉතින් ඒවට අහු වෙන්න යන්න එපා තමන්ගේ මේ අකුසල සිත්වලට. තමාතුල තමාරවට්ටා ගැනීම සිද්ධ කරගත්තොත් එහෙම ඉවරයි. ධර්මයේ දකින්නේ ආනන්ද හාමුදුරුවන්ට කියන්න නෙමෙයි. බුදුහාමුදුරුවන්ට කියන්නත් නෙමෙයි ලෝකෙට කියන්නත් නෙමෙයි. මොකද තමන්ට සුවෙන් අවදි වෙන්න සුවෙන් නිදා ගන්න සුවෙන් ජීවත් වෙන්න දැක්මක් ඇතුව කටයුතු කරන්න සංසාරේ සතර අපාබිය දුක නැති කරගන්න. සතර අපාබිය දුක තියෙනවද? දැනෙනවද නැද්ද? දැනෙන්නේ නැහැ. ඔබ දෙන්නේ දැනෙනවා. දැනෙනවා. සතර අපාබිය දුක අපේ අත්නායක මහත්මයානේ. ඉස්සර දැනුණද? ඉස්සර දැනුණා. දැන් දැනෙන්නේ නැහැ. ඔබ දෙන්නේ දැනෙන්නේ නැහැ. ඉස්සර දැනුණද? ආ දැන් දැනෙන්නේ නැහැ. ඒ මාත්මයට දැනෙන්නේ නැහැ. මාත්මයට දැනෙනවා. අඩුයි ටිකක් තියෙනවා. ටිකක් තියෙනවා. ඊළඟ මහත්යට කොහොමද? දැනෙනවද? සතර අපාය දැනෙනවද? තාම දැනෙනවා. ඔව්. ඔබතුමියට දැනෙනවද? දැන් අඩුයි. අඩුයි කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ කියන එකම නෙමෙයිනේ. නැහැ වෙන්න ඕන. ඔව්. ඒක නැහැ මට්ටමට තමා තුලින්ම තමන්ට දැනෙන්න ඕන. ඒක ප්‍රකාශයට පමණක් නෙමෙයි වළංගු වෙන්නේ තමන්ගේ ආත්ම අවබෝධයටම. වෙනතුරු මටත් තිබුණේ මෙතනින් කිටක් ගාලා ඩුම් ගාලා සතරපායයි කියලා නෙමෙයි. නිකන් සංසාරේ හරි කවදක හරි වැටෙන්න පුළුවන් කියන එක. සාරේ කවදක හරි වැටෙන්න පුළුවන් කියන අපාබියක් තිබ්බා. ඒක මම හිතන්නේ සංසාරේ විඳලා හරි ආපු එකක් වෙන්නේ නැති. ඒකනේ ඒක දැන් පොඩ්ඩක් දැනෙන්නේ. ඒ මොකද හේතුව මේ අපාබිය ඇති වෙන්නේ පොතේ කියපු නිසාම නෙමෙයි. මේ කට්ට කාලා ඇවිල්ලා තියෙන්නේ අපි සංසාරේ. තේරෙනා නේද? ගිහිල්ලා රවුමක් දාලා ඇවිල්ලා ඉන්නේ. අපෝ මතක් කරන්න එපා. දැන් අපි ජීවිතේ මොනවා හරි දෙයකින් බැට ගෑවහම ආයි ඉතින් ඒකට කැමති නෑ වගේ සංසාරේ අපි මේ වේදනාව විඳලා තියෙනවා. කියපු ගමන් ඕ කියලා බය වෙනවා. ඒක එකක් වෙන්නතුනේ. ඒක එකක්. එනිසා සතර පාපී නිදහස් වුණා කියලා කියන්නේ ඒක පුංචි පහේ කන්න මේ පින්නතුනේ. ඒක අම්මා තාත්තට කරන්න බැරි දෙයක්. ඒක මේ ලෝකේ ඉන්න රජ්ජුරුවන්ට කරන්න බැරි දෙයක්. ඒක සද්ධර්මයේ බලයෙන් ඒක සිද්ධ වෙලා තියෙනවා. සද්ධර්ම ඥාණයෙන් ඒක සිද්ධ වෙලා තියෙනවා. ධර්මය අහපු නිසා, ධර්මය ප්‍රගුණ කරපු නිසා, ධර්මය ගුණ කරපු නිසා පිටුතුනේ ඒ කෙනාට ඒ දේ ලැබිලා තියෙනවා. ඒකේ මිල ගණනය කරන්න බෑ. ඒක අමිලයි. ඒ නිසා ධම්මං විනානත්ති සුඛානත්ත. ධර්ම ගෞරවයෙන් ජීවත් වෙනවා. මේ ලෝකේ හැම දෙයකටම වඩා ධර්මයේ ශ්‍රේෂ්ඨයි. මම දන්නේ මට නම් ශ්‍රේෂ්ඨ එච්චරයි. ඒ ධර්මයත් එක්ක ගණන් හදන්න බෑ. මහා පෘථුවියම තිබ්බා. එක පැත්තක මෙහෙම ධර්මයේ තියලා මහා පෘථුවිය තිබ්බත් පින්නතුනේ ධර්මයේ ශ්‍රේෂ්ඨයි. ධර්මයේ බලවත්. සක්කාය කියන ගුණය පිනතුනේ සොකීය ආත්මය කියන දෘෂ්ටිය තමා තුළ පවතින කම්ම පිනතුනේ සතර අපාගත අකුසල් සිද්ධ වීමට බලය එතන ගොඩ නැගෙනවා එතන තියෙනවා. සක්කාය කියන ආත්මීය ඒ ශක්ති ධාරාව පවතිනකම්ම පින්නතුනේ සතර පායට අදින මේ මේ එක තියෙනවා. දැන් මේ සමාජයේ දිහා බැලුවාම සහෝදරයෝ ඉරසිකයි. මොකද කියලා ඇහුවා මේ පොඩි පොඩි ගනුදෙනු වලට. මව්පියෝ දූ දරුවෝ ඉරසකයි. බලනකොට මේ පොඩි පොඩි ගනුදෙනු වලට. දායකයෝ ගිහියෝ මේ මේ පැවිද්දෝ විරසකයි පොඩි පොඩි ගනුදෙනු වලට. ඊට පස්සේ පැවිද්දෝ පැවිද්දෝ ඒත් විරසකයි. මගේ දායකයා එහාට අල්ලගත්ත, හේ දායකයා මෙහාට අල්ලගත්ත, මේ දායකයා අපේ ගත්ත, අපේ දායකයා එහාට ගියා. ඔයදල්ලෝ දන්නේ නැහැ ඕගොල්ලන්ට තියෙන ඩිමාන්ඩ් එක. තමන්ගේ දායකයෙක් පිට යනවට කැමති නැහැ. එන ගොහරි බණවත් අහන්න යනවට කැමති නෑ. වෙන හාමුදුරු කෙනෙක් ගෙන්නලා බණ කියනවට කැමති නෑ තමන්ගේ ඒරියා එකේ පළාතේ. සද්දම්මං අවිජානතෝ සද්ධර්මය පහළ නොවීමේ දුර්වලතාවය. හැබැයි ඉතින් බින්නතුනි නමට ඉස්සරහින් පාට්ටන්ටි ගන්නන් තියෙනවා ලෑල්ල මදි ලියන්න. පටන්නන් දිහා ලියන්න ලෑල්ල මදි ලියන්න. කවුරු දෙනවද කොහෙන් දෙනවද දන්නේ නැහැ. ලෝකේ පටන් අරන් වැඩක් නැහැ පින්නතුනි. බුදුරජාණන් වහන්සේගෙන් ගන්න ඔය පටන් දෙන්නේ තවත් මොඩියු සෙට් එකන්නේ වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් ගන්න තමා තුලින් තමන් ගන්න සම්මානය. බුදුරජාණන් වහන්සේගෙන් ලැබිච්ච පට්ටම් වැදගත්. බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මයට තමන් අනුගත වෙලා නම් ඒව තමයි තියෙන ලෝකේ පරදන මහාම ගෞරවණීය නාමය. ඉස්සෙල්ලා තමන්ට ලබා දෙන පට්ටම් වලට තමන් මේ ගැලපෙන්නේ. මොනවද ඔයත්තන්ට කියන්නේ? ශ්‍රද්ධාවන්ත. සද්ධර්මයට බුද්ධ රත්නයට ආර්ය මහා සංඝ රත්නයට අවෙච්ච ප්‍රසාදීය ගුණයක් ඇති කරගන්න. ඒකට නම් පිනතුන් සද්ධර්මයේ සෑහෙන දැනගෙන තියෙන්න ඕන. ඉතින් සද්ධාවන්ත කියන වචනේ සම්මානය ගොඩක් වටිනවා. ප්‍රඥාවන්ත. ප්‍රඥාවන්ත වෙන්න ඕන තමා තුළ පවතින ස්වභාවය පවතින ආකාරයෙන්ම දැන අඳුරගන්න ඕන. මේක දෝෂ මූලයක්, මේක ලෝභ මූලයක්, මේක මේ ක්ලේශයක් මෙච්චර මේක පවතුනා, මේකේ අකුසල ස්වභාවය මේකයි, මේකේ විපාකය මේකයි කියලා මොහොතින් මොහත හඳුන ගන්නවා. ප්‍රඥාවන්තයි. මේ මොහොතේ මං ඉන්නේ මේ ගතියෙන්, මේ චර්යාවෙන්, මේ ලක්ෂණයෙන් මං පවතින්නේ, මම ජීවත් වෙන්නේ. අන්න ප්‍රඥාවන්තයා. දැන් ඔබ ඉන්නේ මේ මොහොතේ මොන විදියවෙන්ද, මොන විදියටද කියලා ඔබ දන්නවනම් අන්න ඔබ ප්‍රඥාවන්තයි. ඒ එතන තමයි ප්‍රඥාව ස්පර්ශ වෙන තැන. මං ඉන්නේ මෙන්න මේ දෝෂ මූල හිතෙන්, මෝහ මූල හිතෙන්, එහෙම නැත්තම් වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඉරිසියාවෙන්, යටිහිතේ තියෙන්නේ මේක, උඩහිතේ තියෙන්නේ මේක, මං කරන්නේ මේක, මේකේ ප්‍රතිඵලය මෙන්න මේකයි කියලා තේරුම් ගන්න අකුසලයෙන් වැළකී කුසලයේ සිත පිහිටවා ගන්නවා. ප්‍රඥාවන්තයි. ඉතින් ප්‍රඥාවන්ත කියන වචනේ පිටුනේ සාධාරණ ඉෂ්ඨ කරාම ඒක තමයි සම්මානේ. ප්‍රඥාවන්ත. ඒක අග්ගමහා පණ්ඩිත වලට වඩා වැඩෙනවා ප්‍රඥාවන්ත වුණොත්. අගමහපණ්ඩිතේ ඉතින් බුරුමෙන් විසින් ඔය කවුරු හරි කෙනෙක් හොයලා අවුරුද්දකට සැරයක් කාට හරි දෙන්න ඕන. ඒ නිසා හොයලා දෙනවා අවුරුද්දකට සැරයක් එක්කෙනෙකුට. ඔය එක එක තෑගි තියෙනවනේ නේද? ලෝකේ සාම තෑග ඒව මේව තියෙන මොකෙක් හරි එකෙක් හොයලා අවුරුද්දකට සැරයක් දෙන්න ඕන ඒක. නොබෙල් තෑග නේද? ඒ වගේ තියෙනවනේ. කවුරු හරි කෙනෙක් හොයලා ඉතින් ඔය ලී කෑල්ලක් රවුම් කරලා දෙනවා. සල්ලි කීයක් හරි එක. පින්නතුනේ හිත දමනය කරන එක යුද්ධයක් කරලා දිනනට වඩා අමාරුයි. මේ රටේ යුද්ධ නිමා කළාට වඩා එයාට යුද්ධ නිමා කරන්න පුළුවන් නමුත් තමන්ගේ හිත දමනය කරලා ඉවර කරන්න බැරි වෙනවා. ඒක මොනතරම් උපාය මාර්ගික අනුගමනය කරන්න ඕන දෙයක්ද? මේ රටේ තිබුණ බින්දු තුනේ ඔය සමනය කරන්න පුළුවන් යුද්ධයක් නෙමෙයි තිබ්බේ. සමනය කරන්න බැරි ස්ථාවර වෙත්ත තද යුද්ධයක් තිබ්බේ. යුද්ධමේ පසුබිමක් තිබ්බේ. මම දන්නවනේ හමුදා ලොක්ක ඔක්කොම කිව්වේ මේක කරන්න බෑ කියලා. මේජර් ලවේවා, බ්‍රිගේඩියර් ලවේවා, හමුදාපති ලවේවා ඔය හිටපු ඔක්කෝ මේ කාලේ කිව්වේ මේක කරන්න බෑ කියලා. කොහොම හරි කරන්න ඕන තැනට ඔක්කොම කළා. අපි ඉතින් තරහයි වෙන පුදුම බද්ධ වෛරයක් තියෙන මහින්දත් එක්ක. ඒකට කමන්නේ මේක හමුදාපති ඒක හරි හමුදා සෙබල හරි කළානේ. ඒ යකාව ඕනේ. ඒක තමයි අපි වැඩිම හොඳ කරපු එකට තමයි වැඩිම වෛර කරන්නේ. ඒ ලෝකේ ස්වභාවය අපේ හිතේ නැත්තම් හීනමානයක් ඒක. ඒක මං හිතන්නේ අපි ඥාන වලින් මෙන ගතියක්. වැඩියෙන්ම හොඳ කරපු කෙනා තමයි වැඩියෙන්ම මේව කරන්නේ. මොකද හේතුව නිකන් යටත් වෙනෝ වගේ එකක් දැනෙනවනේ අපිට නිකන් ඒක. එතකොට අපිට වඩා ඉහළ වෙන්න බෑ කවුරුවත්. ඔක්කොම පහළ වෙන්න ඕන. ඒක තමයි අපේ තියෙන මානීය ගුණය, මානීය ලක්ෂණය. පිදිය යුත්තම් පුදන්න ගුණයක් තිබ්බට ඒ ගුණේ කියන්න අගුණයක් එහෙම නෑ. අපි ඒව මොකවත් නෑ. ඒ තමයි ඥානවල හැටි. මිනිස් ඥානවල ලක්ෂණ ඕ තේරුම් කරගන්න වෙන තුනේ. ඒසම මට නම් මං ගුණයක් තිබුණොත් එහෙම ඒ ගුණේ තිබිච්ච එක ගුණයේ විශේෂට කියනවා. අඩුවක් තිබුණොත් මං අඩුවට කියනවා. එහෙම නැතුව අර ගුණයක් අඩුවට දාලම ගහන්නේ නෑ. ඔයගොල්ලෝ තියන්නේ ඔය කිට වඩා වෙනස් විදියක් තියෙන්නේ. අගුණයක් තිබ්බොත් අර ගුණ හැලියත් ඒකටම දාලා ඒකත් එක්කම පා කරනවා. එහෙම කරන්න එපා. ගුණයක් තියෙනනේ ගුණය නිර්ව්‍යාජ ලෙස අගය කරන්න ඕන. අගුණයක් තිබුණොත් ඒ අගුණේ ඒ විදිහට දකින්න ඕන. ඔය අනුන්ගේ අගුණ ගුණ වලට වඩා හොඳයි තමන්ගේ ගුණ අගුණ හොයාගන්න. ඒ නිසා පින්නතුනේ යුද්ධයක් කරනවා කියන්නේ ඒක මාර ප්ලෑන් එකක්. ඒක නැති කරන එක මාර ප්ලෑන් එකක්. නිවන් දකින්න ගත්ත ඒ වගේ එකක්. අරකටත් හතර දහව පැති කීයක්ද? ඔය හිතන්නේ යුද්ධයක බලපෑමේ පැති කීයක්ද? පැති 10 ගණනක් තියෙනවා. ඒක කාටවත් පේන්නේ නැහැ. නිකන් මේ තුවක්කුවක් කරන වෙඩි තියන් යනවා කියලා තමයි කාටවත් පේන්නේ. නමුත් නෑ, පැතිකඩ 10 ගණනක් ක්ලියර් වුණොත් විතරයි ඒක නැති වෙන්නේ. ඒ වගේ තමයි නිවන් දකින්නයි කියන එකත් පින්නතුනේ පැතිකඩ 10 ගණනක් ආවරණය වෙන්න ඕන. එහෙම වුණොත් විතරයි තමන්ට නිවන් අවබෝධය කරගන්න පුළුවන්කම තියෙන්නේ. ශ්‍රද්ධාව සිඳුනොත් පොඩ්ඩක් හරි ඉවරයි. වීරිය සිඳුනොත් පොඩ්ඩක් හරි ඉවරයි. ප්‍රඥාව සිඳුනොත් පොඩ්ඩක් හරි ඉවරයි. සතිමත් භාවය නැති වුණොත් පොඩ්ඩක් බැලන්ස් එක නැති වුණොත් ඉවරයි පින්නතුනේ. ඒකයි අදහස් කරන්නේ. සතර සම්‍යප්ප්‍රධානය හරියට වැඩ කරේ නැති වුණොත් ඉවරයි. නිවන් දකින්නවයි කියන එකට අංක 1 එන්න ඕන. නිවන් දකින්නවයි කියන එකට අංක 1 දෙන්නේ නැහැ අද. තමන්ගේ යම්කිසි දුකක් තියෙන නිසා එනෝ පීඩාවක් තියෙන නිසා ඒ පීඩාව සංසිඳිච්ච ගම ආයි හරි. ඈ දැන් තමන් ළඟ මේ දුවා පුතා නැති නිසා ගෙදර පාළුයි කියලා එනවා. ඇවිල්ලා දුව පුතා ආවහම මන ටික අමතක වෙනවා. දැන් දුව පුතා ඉන්නෝනේ සන්තෝෂයි. සල්ලි මිල මුදල් නැති නිසා කිල්ලේවල බණ භාවනාවට එනවා. යාර මොකක් හරි හේතුවකින් උතරයියක් හරි ඇවිල්ලා සල්ලි හම්බ වෙනවා. ඊට පස්සේ බණ ඕනේ නැහැ. ඊට පස්සේ සල්ලි දිනවනේ. අන්න එහෙම මිනිස්සු තමයි අපිට ඉන්නේ. තේරුණාද? ටිකක් ශෝකය දුක නිවාගත්ත ගමන් ධර්මයට පයින් ගහනවා. ඒ කියන්නේ ධර්මයේ පොඩි අඩු වැලියු එකක දාලා තියෙන්නේ. ඉතින් ඔබට කවදක හරි ධර්මයේ වැඩිම ලෝකේ තියෙන වටිනාකමින් දී කියලා තමන්ටම වැටහෙන්න ඕන. ආයේ එල්ලෙන්න වෙන වැලක් නැහැ මෙච්චරමයි තියෙන්නේ කියලා වැටහෙන්න ඕන. එහෙම වැටහිලාද තියෙන්නේ? මේ වැල ඇරෙන්න ධම්මං විනා නැත්ති ධර්මයේ හැර වෙන දෙයක් නැත කියන තැනට එන්න ඕන. ආන්න එතෙන්ට ආපු කට්ටිය නිවන් දකින්න. ඔබම ඔබ ළඟ පරීක්ෂා කරලා බලන්න ඔබට උත්තරයක් දෙන්න බලන්න. එතෙන්ට හිත ඇවිල්ලා තියෙන්නේ. ෂුවර්ද? එතෙන්ට ඇවිල්ලා තියෙනවනේ. එතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඔව් මොකද ජීවන ධර්මයේ අත්දැකීම් තුළ එතෙන්ට ඇවිල්ලා තියෙනවනේ. නැත්නම් සමහර ඉන්න පුතා රට ඉඳලා එනකම් බණ අහනවා. ඈ දුව රට ඉඳලා එනකම් බණ අහනවා. නැත්නම් මේ ශෝකය දුක මගේ ඉවර වෙනකම් මං බණ අහනවා. ඊට පස්සේ ආයි නෑ. දැන් කවුරු හරි වියෝ වුණාම නැති වුණාම සමහර කට්ටිය ඇවිල්ලා පොඩ්ඩක් කල් බණ අහනවා. ආයි වියෝ දුක නැති වෙච්ච ගම ආයි ධර්මය හන්නේ. ආයි පීඩාවටපත් වුණාම තමයි ආයි එන්නේ. අර දොස්තර ළඟට එන්න ලෙඩ වුණාම නේද ඒ වගේ තමයි. ඒ නිසා මේ අවසානයක් දක්වාම තමන්ගේ මේ ජීවිතයේ සත්‍ය ගොඩනගා ගන්න තමන් සතිමත් වෙන්න ඕන. අපි සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා කියන්නේ බින්දු තුනේ මේ කතා කරන හැම වචනයක්ම ඔබේ ජීවිතයට කොතනකින් හරි රුකුලක් දෙනවා. වීරිය ඇති කරගන්න, ශ්‍රද්ධාව ඇති කරගන්න, ප්‍රඥාව ඇති කරගන්න, සතිමත් වෙන්න. මේ මොන කතාවක් කිව්වත් ඒ හැම කතාවකින්ම ඔබේ මනස ඔබගේ යටිසිත ස්පර්ශ කරනවා. කුමන හෝ කුසල වර්ධනයක් සිද්ධ කරන්න. අර සබ්බපාපසකරණං කුසලස්ස උපසම්පදා කියන තැනට වර්ධනය කරන්න මේ වචන බලපෑමක් ඇති කරනවා. වෙලිකට කෝටි ගාණක් එකතු වෙලා ධර්මශාලාවක් ගොඩනගෙනවා වගේම තමා තුළ ධර්මයේ ගොඩනගන්නේද වචන සිය ලක්ෂ කෝටි වාර ගාණක් එකතු වෙලා. දැනගත යුතු කාරණයක් වෙත්නම් අපි සාකච්ඡා කරලා දැනගමු. අහන්න තියෙන කාරණයක් අහන්න බලන්න. මේක ඔබේ දේශනේ, අපේ දේශනේ, අපි අපිම සසරින් එකොඩ වෙන්න ඕන. ඇලිච්ච සංඥාවල්නේ හැම තැනම තියෙන්නේ. අර සියලුම දේ ප්‍රහාණය වුණු නිසා ඒකට වචනයක් ඕනනේ. එතකොට කියනවා පහාන සංඥාව කියලා කියනවා. දැන් මේ අතට වුණත් අපි කියනෝනේ හිස් අත කියලා. ඒ වගේ තමයි ඈ. මෙතන සංඥාවල් කිසිම දෙයක් වැඩ කරන්නේ නැති නිසා ඒකට කියනවා සංඥා ප්‍රහාණය වූ තැන. ප්‍රහාණ වූ සංඥා ඇති තැන. පහන සංඥා. ඒක සංඥාවක් නොවේ. තේරුණාද? ඒක හොඳට දැනගන්න. එතන සංඥාවක් නොවේ. ඉතින් පහන සංඥාවෙන් තමයි ඉන්නේ පිරුතුනේ. සත්‍ය අවබෝධයේදී ඉන්නේ එතන. ඊට පස්සේ කෙනෙක් පිරුණුවම් පාන මොහොතේදී පහන සංඥාවෙන් හිටියාම ප්‍රහන සංඥාවටපත් වුණාම ඒ උත්මයා සසර කොතනකවත් අල්ලන්නේ නැහැ. මෙතන ඇත්ත වශයෙන්ම මේ පුනර්භවයට වෛර කිරීමක් නැහැ. සත්‍ය අවබෝධ කිරීමක් විතරයි තියෙන්නේ. මේ එහෙම නිසා මේ සසරට වෛර කරලා භව තණ්හා විභව තණ්හා ඇති කරලා මේ නිවන් දකින්න බෑ. සසරට මේ එරෙහි වීමක් නෙමෙයි මෙතන තියෙන්නේ, සත්‍ය අවබෝධ වීමක්. අපි සසරත් එක්ක තරහත් නෑ, යාළුත් නෑ. අපි දන්නේ සංඥාවක් ස්පර්ශ වුණාම ස්පර්ශ වෙච්ච දේ අප වෙතට ගලාගෙන ඇවිල්ලා දුක් දුම්නස් ඇති කරනවා කියලා. ඒ නිසා අපි මධ්‍යම ප්‍රතිපදාවේ සිට පිහිටුවා ගත්තාම ඇලීම් ගැටින් නැති මාවතකින් ජීවිතේ පුබුදිනවා. ඒ නිසා මේ ලෝකේ ඇති කරන වේදනාකාරී ජීවිත අපිට නැහැ කියන තැනට එනවා. ඒ නිසා පහාන සංඥාවෙන් ඉන්න පුළුවන් නම් සංඥා නිරෝධයි නේද? සංඥා නිරෝධයි පහාන සංඥා. ඊට පස්සේ විරාග සංඥා. විරාග සංඥා කියන්නේ යාගේ සංඥාව මේ කොහෙවත් ඇලෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ. ධර්මයේ දැකලා හිටියත් එයා බැඳෙන්නේ නැහැ. කෑම කන කෑමට බැඳෙන්නේ නැහැ. වාසය කරන ගෙට බැඳෙන්නේ නැහැ. කාර් එකට එළවගෙන ගියාට කාර් එකට බැඳෙන්නේ නැහැ. බිරිඳ හිටියත් පුරුෂයා හිටියයි කියලා එහෙම බැඳෙන්නේ නැහැ. එතන ළමයි හිටියයි කියලා, ඒ ළමයි ඉස්කෝලේ අරන් ගියයි කියලා ඒ හිත බැඳෙන්නේ නැහැ. ඒකට විරාග සංඥා. එතකොට සබ්බ ලෝකේ කියලා අප අවසානයේ ඔය එකින් එක කියාගෙන යන්න බෑනේ ගොඩාක්. සබ්බ ලෝකේ අනිරත සංඥා. ඒ කියන්නේ මොන දේවල් වශයෙන් නම් කළා සබ්බ ලෝක කියන වචනේ පාවිච්චි කළා. තව තව සංඥා වගේ, සංකාරය වගේ, විඥානය වගේ නාම රූප උම ඇදගෙන යන්න පුළුවන් දිගට. උච්චර දිගට කියන්නේ ඉතින් අමාරු නිසා එකට දාලා කියන එකක්. සබ්බ ලෝකේ. ආයිද ඒකට අහු වෙන්නේ තේ ගන්න නැහැ පින්නතුනේ. ලෝකෙ කිසි දෙයක් ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? අපේ අය හිතාගෙන ඉන්නේ ඒක පිළිකුල් කරනවා කියලා. පිළිකුල් කිරීම කියන්නේ ඇලීමක්. නින්දා කරනවා නම් ඒක ඇලීමක්. රිජෙක්ට් කරනවා නම් ඒක ඇලීමක්. රිටර්න් කරනවා නම් ඒක ඇලීමක්. ගැටීමක්. ඒක ඇතුළේ ඇලීමක් හෝ ගැටීමක් තියෙන ඒකම ඇලීමක්. ඒක තේරෙනවද? තව පැහැදිලි කරන්න ඒක පැහැදිලි වුණේ නැහැ. තව පැහැදිලි කර. එක පැහැදිලිව කියන්න. සාපේක්ෂිතවනේ මේක නැහැ කියන්නේ කලින් සංඥාව අරගෙනනේ. දැන් මේක මෙතන නැහැ කියලා කිව්වොත් එහෙම මේක කලින් එක මතක් වෙනවානේ. කලින් එක මතක් කරලා මෙතන නැහැ කියලා කියන්නේ. එතකොට එතන නැහැ කිව්වට සංඥාවසෙන් ගත් කල්හි අතීත මතකය ස්පර්ශ වෙලා තියෙනවා. අතීත මතකය ස්පර්ශ වෙලා තියෙනවා. අන්න හරි. නරක ළමයා මතක් වෙලා තියෙනවා. වෙන් කළා තියෙනවා. දැන් කෙනා තියාගන්නද බලාපොරොත්තු, කෙනා නැති කරගන්නද? ඒ දෙක නිසා කෙනා ඉන්නවා. කෙනා ඉන්න නිසා ඒ දෙක තියෙනවා. එතකොට මොකද උත්තරේ? ඈ? ඉතින් කෙනා ඉන්නේ අර දෙන්න ඉන්න නිසා. ඔයත් දැකලා තියෙනවද මේ ඔය අර පොඩි පොඩි වැඩි කාලෙ හැම කූඩාරම් ගන්න මේකට ඕන ලී කෑලි 3යි. ලී කෑලි 3ක් එකතු වුණාම මෙහෙමයි. මේ පැත්තෙනොත් තව ලී කෑල්ලක් එකතු කරාම මෙහෙම පොඩි කූඩාරමක් ගන්න පුළුවන්. දෙකෙන් ගන්න බෑනේ. දෙකෙන් ගන්න බෑ. 3ක් තිබ්බනම් මෙහෙම හිටවන්න පුළුවන් ලස්සරට. දැන් කෙනා ඉන්නවා, දුක තියෙනවා, සැප තියෙනවා. ගැව කූඩාරම. ඇතුළට වෙලා ඉන්නවා පුජ්ජලයා. ඒ දෙන්න නිසා මේ කෙනයි දැන් මෙහෙම කියනවා, අර දෙන්න නිසා මේ කෙනා ඉන්නවා, අනිත් දෙන්න නිසා මේ කෙනා ඉන්නවා, හැමදෙස්සෙම තව දෙන්නෙක් නිසා තව එක්කෙනෙක් රැකෙනවා. දැන් මොකද කරන්නේ? කෙනා නැති කරන්න බෑ මේ දෙන්න ඉන්නකම්. ඇත්තටම කෙනෙක් නැහනේ. දැන් ඇත්තටම කූඩාරමක් තියනවද? මේ කැලේ දෙවිච්ච ලී කෑලි තුනක් ගෙනල්ලා හිටෙව්ව ගමන් කූඩාරමක් වුණානේ. තේරුණා නේද? කූඩාරමක් තිබෙන්නේ, කූඩාරම යන වචනේ ලැබිලා තියෙනවා. යතාහි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති. අංග සම්භාරයක් එකතු වුණාම කූඩාරම කියනවා, රතය කියනවා. දැන් ඔබේ කාර් එක කියලා වචනයක් ඔකට හම් වෙලා තියෙනවනේ. කාර් නැහනේ. යතාහි අංග සම්භාරයක් එකතු වුණාම යම් ආකාරයකට අංග සම්භාරය එකතු වුණා. හෝති සද්දෝ රතෝ ඉති, රතේ කියන නාමය ලැබෙනවා. රතය. ඒවම් බන්දේසු, අන්න ඒ වගේම බන්ධනේ වෙලා හෝති සත්තෝති සම්මුති. ඒ වගේ සත්‍යය කියන සම්මුතිය, මම කියන සම්මුතියක් හම් වෙලා තියෙනවා. මමෙක් නෑ. මම කියන සම්මුතිය දැන් හදාගෙන තියෙනවා. හැබැයි ඒ සම්මුතිය වේගවත් බලවත්. ඒකින් නොයෙකුත් දේවල් කරන්න පුළුවන්. විචිකිච්ඡාව ඇති වෙන්නේද? විචිකිච්ඡාව ඇති වෙන්නේ මේ ආලෝකයේ මදිකම, ප්‍රඥාලෝකයේ මදිකම නිසා. දැන් අපි රාත්‍රියේ කැවිදිද්දි කොයිබ හැපෙයිද කොයිබ හැපෙයිද කියලා බයින් බයින් ඇවිදින්නේ. එතකොට ඒක ඇති වෙන්නේ ආලෝකයේ නැතිකම නිසා. ඒක විනිවිද භාවයේ දකින්න ඇති නිසා තමයි විචිකිච්ඡාව ඇති වෙන්නේ. විචිකිච්ඡාව නැති වෙන්න අවදියෙන් බලන්න ඕන. අවදියෙන් බලන්න ඕන. මේ සියල්ලගේම අයිතිය තියෙන පින්නතුනේ ස්වභාවයට. අපි මේ ශරීරය පාලනය කරන්න හැදුවොත් ඇත්තටම මේක පාලනය කරන්න බෑ අපිට. ternary මේක හැමදාම වයසට යනවා. මේ තියෙනවා අපිට පොඩ්ඩක් මේව හොදලා තියාගන්න, පිරිසුදු කරලා තියාගන්න පුළුවන් එච්චරයි. ඈ ඉතින් මේක නිරන්තරයෙන්ම මේ ශරීරයේ ස්වභාව දහමට අයිති කියන තැනම මුලින්ම එන්න ඕන. ඊළඟට වින්නතුනේ මේ අපි ගන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා ඊළඟට වින්නතුනේ අපිට අයිතිද? නෑනේ. ආ ඒකටත් සබාධමටයි අයිති කියලා අපි තේරුම් කරගන්න ඕනේ. තේරුම් අරගෙන සම්මුති වශයෙන් ජීවත් වෙනවා බව ඇත්ත. නමුත් තේරුම් අරගෙන ජීවත් වෙනකොට එයාට කියනවා ලෝකයේ දේ ලෝකයට අත්හැරලා ජීවත් වෙනවා. එතකොට වින්නතුනේ අර තියෙන ආවෝ පීඩාකාරී දේවල් අපිට අවම වෙනවා, නැති වෙනවා, දුරු වෙනවා. සහල් වෙනවා. දැන් සමහර උදවිය අනිවාර්යෙන් මෙන්න මේ දේ වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරගෙන ඉන්නවා. ඒ වයින් පීඩා ඇති වෙන්නේ. එනවා නේද? පීඩා ඇති වෙනවා ඒවයින්. අහවල් දේ තැනටම යන්න ඕන, අහවල් දේම කරන්න ඕන, අහවල් දේ මෙහෙම වෙන්න ඕන කියලා. එහෙම වෙන්නේ මේ ලෝකයේ යමන්ට ලැබෙන දෙයක් ලැබෙනවා, නොලැබෙන දෙයක් නොලැබෙනවා. මේ ලෝකයේ ස්වභාවයක් තියෙනවා. මම සත්සිතින් කැප වෙනවා, වැඩ කරනවා. සුදුසු තැන සුදුසු කල්හිදී සුදුසු තත්ත්වයේ සුදුසු ආකාරයට තමන්පත් වේවි. නැත්තම් අරයට තියෙන දේ වෙන කල්පනා කර කර තමන් දුක් වෙනවා. දැන් ඕක ඇති වෙන්නේ මම මුලින්ම මහාන වෙච්ච දවසේ, මම අවුරුදු 11න් 12න් වගේ මහාන වුණානේ. මහාන වෙච්ච දවසේ ඉතින් එහා පැත්තේ ළමයට ගොඩාක් නෑ, පිරිසක් ඉන්නවා, ටිකක් සල්ලි භාගේ තියෙන අය එහෙමේ ඉන්නවා. මට ඉතේච්චර වෙස්සනේ, මට ඉතින් මට ඇවිල්ල පිරිකර දෙකක් වගේ තුනක් වගේ පූජ වෙලා තියෙන්නේ කවුරු කවුරු හරි ගෙනල්ලා. අර යකා වැහෙන්න පිරිකර. යකෝ පොඩි උන් දෙන්නෙක් මහාන වෙනකොට ගෙනියනවනම් ගෙනේපිය දෙන්නටම පිරිකර මොනව හරි ගෙනියනකොට නේද? පොඩි උන්නේ ටොපියක් හරි ගෙනියනවා, ටොපි දෙකක් ගෙනියපිය. අනිත් එකක් පොඩි එකේ. මට නෑ. තේරෙනානේ? මට නෑ. අර ඥාතීන් මොනතරම් කුහක කාලකන්ණ යහදි ටිකක්ද ඈ? දැන් මං ආනි මට නැති නිසා කියනෝ නෙවෙයි. දැන් හරි මතක් වුණාම මනින්න එපා යෝකට නේද? ඒ නිසා එහෙනම් දැන් මං හිතුවා මට පූජ කරා කියලා අනිත් එක්කෙනාට එහෙම දෙන්න නැතුව. ඒක හරි නෑනේ. ඒක හරි නෑනේ. ඒ නිසා අනිවාර්යෙන් අනිත් ඉන්නේ පොඩි ළමෙක් අවුරුදු 10 11 12 ළමයි ඉන්නේ. ඉතින් ඒ පොඩි උන්නේ කියලා එහෙම කරන්න ඕන. නමුත් මට මේ පොඩි දවසේම ඒක හොඳට ඔළුවට වැදුනා. අර යාගේ දෙහා බලලා නැති ඇති නැති එක පිළිබඳව සිතීම. ඒ වයින් වේදනාවටපත් වෙනකොට වේදනාව ප්‍රඥාවට ගන්නවා. තේරෙනා නේද? ප්‍රඥාවට ගන්නවා. ප්‍රඥාවට අරගෙන මේ හදා ගන්නවා. දැන් මට බණ අහන්න ඕනේ කියලා කැසට් එකක් කිල්ලුවාම ඒක මහත් එක්ක හොඳ සෝනි ලොකු කැසට් එකක් අන්න හම්දුර අපේ ගෙදර තියෙනවා, මං ගෙනල්ලා දෙන්නම් කියලා උන් අරන් එනවා. අරන් එනකොට කුටිය ළඟට මගේ ඉඳලා පැනලා හාමුදුරු කෙනෙක් කොයිද ඔක අරන් යන්නේ? ආනන්ද හාමුදුරන්ට පූජ කරන්න. ආනන්ද හාමුදුරන්ට එකක් තියෙනවා, ඕක මට දී කියලා මේ කරන් යනවා නේ. තේරුණා නේද? ඒක මට දීලා යනවා කියලා එයා ඒක ගිහිල්ලා කාමරේ තියා ගන්නවා. ඊට පස්සේ කාලයකට ගියාට පස්සේ මම එහම මහත්තයා අර කැසට් එකක් ගෑන දෙනවා කිව්වා, ගෙදර වැඩක් නැති එකක් තියෙනවා කියලා. ඒක කියන්නත් බෑ හාමුදුරුවනේ, ඒක මං ගෙනාවා. මං ඒක ගෙනාවා නම් කෝ මගදී අර හාමුදුරු කෙනෙක් පැල ඉල්ල ගත්තනේ. මට ඉතින් බෑ කියන්නත් බෑ. ඉතින් මං දීලා ගියා. ඉතින් ලැබීම හා නොලැබීමේ ප්‍රශ්න. ඒ කියන්නේ මම ධර්මය මේ ප්‍රගුණ කරගෙන යන කාලෙ වෙනතුනේ. එක මහත්මයකින් ඉල්ලුවා කැසට් රෙකෝඩර් එකක්. මේනිහා කිව්වා හාමුදුරුවන්ට ඕවා ඕනේ නැහැ, අපිත් ඕවත් හරින්න ඉන්නේ, ඕවා අයින් කරලා දානවා. මේනිහා හිතුවා මං සින්දු අහන්න ඉල්ලන්නේ කියලා. දුන්නේ නැහැ. ඊට පස්සේ බණ අහන කැසට් එකක් ඉල්ලුවාම අර කැසට් එක අරගෙන ඉදී මාර බාධක කියලා කියන්නේ ඒ කාර් ධර්මය අහන එක වළක්වන්න. එතකොට මම කරේ අර වරද්දන හැම මොහොතකදීම මම කරේ දිරිමත් වුණා. ඊට පස්සේ දැන් මට කැසට් රෙකෝඩර් එකක් නැහැ. බනහන කැසට් එකකුත් නැහැ. පස්සේ කොහෙද පරණ එකක්, ගොඩාක් පරණ එකක් ගෑල් දුන්නා. ඒක පීස් ඇටි අහන්න පුළුවන්. සද්දෙත් ඒක හොඳ නැහැ. නමුත් කොහොම හරි මම ඒ ටික අමාරුවෙන් අහනවා. මේ පැටලි හරි කැසට් නේ ඒ කාලේ තිබ්බේ. CD තිබ්බෙත් නැහැ. ඉතින් ඒකෙන් අහනවා. නමුත් මම අර බන අහන්න ගියාම අනිත් අය පොඩි පොඩි කැසට් රෙකෝඩර්ස් තියෙනවානේ. ඕ දිහා බලනවා. බල්ලට ලස්සන පොඩි කැමරා තියෙනවා, කැසට් මේ වගේ පොඩි සෝනි රෙකෝඩර්ස් තියෙනවා, එක එක ඒවා තියෙනවා. ඉතින් රටවල් වලින් ගෙන අපේ ওই කාලේ. ලංකාවේ තිබුණෙත් නැහැ සමහර ඒවා. ඉතින් ඒව දිහා බලන මට නැහැනේ. ආ ඉඳපන්කෝ. ඔය රෙකෝඩින් නැති එකනේ පස්සේ මම මේ මොහොතේ හඬ ඕන බන ටික හරියට. මේ මොහොතේ මම මේක රෙකෝඩ් කරගන්න ඕන, මේ මොහොතේ මගේ ආධ්‍යාත්මයට මේක එකතු කරගන්න ඕන. ඔය රෙකෝඩින් අරව මේව නැහැයි කියලා උඹ දුක් වෙන්නේ ඔබට මේක අවබෝධ නැති නිසානේ. ඔබ ඉක්මනින් අවබෝධ කරගනින් මේක. කාටද කියන්නේ? මම මටම කියනවා. ඔබ ඉක්මනින් අවබෝධ කරගනින්. අර බෑ කියව මහත්මයා ආයි කිව්ව ගණන්ලා දෙන්නම් කියලා. මට ආයි එකතරා බෑ කියලා ආයි දෙවෙනි වතාවේ යනම් මනම් මේ ගණන් උස්සලා ආයි කියන්න බෑනේ. බෑ නෑ ආයි පාවෝ නෑ බෑ කිව්වනේ. ගේන්න මෙපා. ආයි නිකම් ඕක නිකම් මාව හැල්ලු කරලා ගණන්ලා දෙන්නේ මොකටද කියලා. ඒ වගේ හරි ගතියක් තිබ්බ නිකන් ආයි බඩිකින්නෙන් හිටියත් ආයි තනකොල ගන්න නැති ගතියක් තිබ්බා. තේරෙනානේ? ඒ වගේ ගතියක් තිබ්බා. එතකොට ඒක තමයි සිංහ ගතිය කියන්නේ ඒකට. ඒකට තමයි පෞරුෂය කියන්නේ. ඒකට තමයි අභිමානය කියන්නේ. ඒක තමයි ශ්‍රේෂ්ඨත්වය කියලා කියන්නේ. දැන් අපි අපිට නිකරු කරලා දෙන දෙයක් අපි ගන්නවද? බුදුහාමුදුරු ගත්තද? ගත්තේ නැහැ. ඒ අහලන්න කිව්ව පැත්තකට. ගෙලින් දුන්නා. ඒ වගේ දෙයක් තිබ්බා. මේ මට එකපාර වචනයක් කිව්ව මිනිස්සෙක් හිටියා. මම බැලුවාම මේ මිනිස්සයා දීපු මේ මේ පොඩි මේ කොන්ක්‍රීට් කැට දෙකක් තිබ්බා. මට මේක දකින්නකොට ඒ යකා මතක් වෙනවා. මොකද මේක ගිනිල්ල අන්න ඈත මේ 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 බෝගහක් ළඟට ගිනින් දීලා විනාශ කරෙත් නෑ. වෙන තැනකට ගිනින් දුන්නා. වෙන තැනකට ගිනින් දුන්නා. මේ 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 දැක්කම මේ දෙක මට පාවිච්චි කරන්න හිතෙන්නේ නෑ කියලා. ඉතින් අර ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඉතින් අර හැම දෙයක්ම අදිෂ්ඨාන කරගන්නවා. ධර්මය තේරුම් ගන්න. දැන් ඔයත්තන්ට ඇත්ත වශයෙන්ම ඒ වගේ දෙයක් ගැරහීමක් ලැබුණොත් හරි මොනවා හරි දෙයක් ඇටුනොත් එimhe ඔයගොල්ලෝ කේ සමහරලාට මට ධර්මයේ දකින්න බැරිුනේ බණහන් එකක් නැති නිසා. අපිට ඒව කඩාකප්පල් කරන්න ධර්මය කඩාකප්පල් කරන්න වැටෙන හැම එකම අපි දිරිමත් කළා ශක්තිමත් කළා ඉස්සරහට ගත්තා. තේරුණානේ? ඒ ධර්මයේ කැපවීම මේ පුංචි කැපවීමක් නෙවෙයි වෙනුතුනේ. දවසක් ගියා ධර්මය අහන්න. මං කිව්වා ධර්මය අහලා ඉවරනාට පස්සේ මට ධර්ම සාකච්ඡා කරන්න ඕන. ධර්ම සාකච්ඡා කරන්න ඕන කිව්වා. මහා එහෙනම් දවසක එන්නකො කියලා කිව්වහම මං කිව්වා දැන් එන්නද? ආ දැන් යන් කිව්වා. දැන් මෙරෑ වෙලා ගිහිල්ලා රාත්‍රී ධර්ම සාකච්ඡා කරලා ඊට පහුවෙන්ද එන්න පුළුවන්. ඊට පස්සේ තව කොල්ලෙක් හිටියා. මිනිහත් කිව්වා මාත් එන්නද හාමුදුරනේ? හා කිව්වා. මිනිහත් ජොබ් එක නිවාඩු දැම්ම. මිනිහත් එනවා දැන්. අපි ගිහිල්ලා ඉවරලා කොහොම හරි එළි වෙනකන් රැ වෙනකන් ධර්ම සාකච්ඡා කරනවා. එතකොට දැන් මේක මේ තීරණය ගනිද්දී අපිට හිතෙනවා පන්සලෙන් එළවයිද? ඈ මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද? කිව්වෙත් නැහැ කාටවත් මොකෝ මේක දැනුම් දුන්නෙත් නැහැ. මේ හිතුන මේ ගියා. ඉතින් මේව වැඩ කරනවද සාමාන්‍ය මිනිස්සු ලෝකේ? අපෝ බෑ රැ වෙන්න කඩේ යන්න ඕන, පන්සලට යන්න ඕන, ආරාමෙට යන්න ඕන, මේ නැහැයි කියලා ගියයි, මොන කතන්දර ගියයි දන්නේ නැහැ. මොකාගෙවුවත් මොක මැරෙන්න යන මිනිහට මොන කොන්දේසි දානේ, මොන නින්දාද, මොන අපහාසද මේ මැරෙන්න යන මිනිහට? ඒ වගේ තමයි කිසි දෙයක් එයා කරන්නේ. මේ සංසාරයෙන් ගැලවෙන්න මේ 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 විඳින දුකෙන් ගැලවෙන්න හිත දුකක් කියලා තේරෙන්න ඕන. ඔබට තේරලා තියෙනවද ඔබේ හිත දුකක් කියලා? අන්න ඒකට තමයි සසර කියන්නේ. අන්න ඒකද සසර කියන්නේ. ඒකට හිත දුකක්. මේ මේ මේක ඇතුලේ මේක තියාගෙන නම් ඉඳලා හරියන්නේ නැහැ. මේ යකා මාරු දුක් ගොඩක් දෙන කෙනෙක්. මෙයා වෙලවන්ට ඕන. ඒසක් කොන්දේසි විරහිතව, කොන්දේසි නැතුව ධර්මයට ඉදිරිපත් වෙලා ධර්මයේ තේරුම් ගන්න. කොන්දේසි විරහිතව ධර්මයට යොමු වුණාම වෙන්නතුනේ දහම්සොන රජ කෙනෙක් ආධ්‍යාත්මය තුලින්ම ගොඩ නැගෙනවා. තේරුම් ගන්නකම් පින්නතුනේ නොදන්න රටකට යනවා වගේ තමයි හැමතිස්සෙම අපබ්‍රංශ. දැන් නොදන්න රටකට යනකොට කොහොමද? දැන් අපි ඉස්සෙල්ලටම පාදම රටවල් තියෙනවා. දැන් ඉන්දියාවට අපි වැඩම කරනකොට ඉතින් ඉන්දියාව කියන රටේ ඉතින් මොකද කියලා දන්නේ ඉතින් අපබ්‍රංශ. ඉතින් බලන්න බලන්න තැන තැන බලන්න යන කම්ම තමයි දන්නේ. ඒක දැක්කට පස්සේ තමයි දන්නේ මේ මේ මේකයි කියලා. ඒ වගේ ස්වභාවයක් තියෙනවා අපිට. වේලාසරින් තේරුම් අරන් යන්න බෑ. ඒක තමයි සංචාරය කියලා කියන්නේ. ඒකට තමයි කැපවීම කියලා කියන්නේ. පින්නතුනි මම කොච්චර හරි කුරුල්ල ගහේ ඉන්න කුරුල්ල පෙන්නනවා. කුරුල්ල දකින්නේ නැහැ කුරුල්ල පේන්නේ නැහැ කියනවා. එතකොට ඒකේ වරද කාගේද? පෙන්නන කෙනාගේ දුර්වලතාවයේද තමන්ට ඇස් පේන්නේ නැති කමද? එහෙම නැත්නම් ඇස් පෙනුනත් බලන්න දන්නේ නැති කමද ඒක දිහා? නිර්වාණය කියන්නේ ඒකයි. නිර්වාණය හැම මොහොතකම පෙන්නනවා. මේ තියෙනවා, මේ මොහොතේ මේ පවතිනවා. තමන් දකින්නේ. දැන් මෙන්නතුනි දකින්න හැමදේම ගන්න බෑනේ. දැන් කොළඹ නගරයට ගියාම කොළඹ නගරේ ලොකු වාහන සේල්ස් වල තියෙනවා, ලොකු වාහන තියෙනවා, වාහන දකින්නවා. ගන්න පුළුවන්ද? ගන්න බෑ. බලාගෙන ඔහි ළඟින් යනවා, ගන්න බෑ. ඒකට හේතුව ඒ වටිනකම මන් ළඟ නැත්තම් මට ඒක ගන්න බෑ. ඔන්න ඕක තමයි වැඩේ. නිවන කියන එක මේ හැමතැනම පාක් කරලා තියෙනවා. තියෙනවා මේ වටේම තියෙනවා, හැමතැනම තියෙනවා. තමා තුල අවශ්‍ය කරන ශ්‍රද්ධා ධනං, ප්‍රඥා ධනං, සුත ධනං, හිරියොත්තප්පියන් ධනං, සල්ලි වගේ තමයි ඒවා ධනය. ඒ ධන ටිකෙන් තමන් ආඩ්‍ය වෙලා නැත්තම් අර ෂෝරූම් එක ඇතුලේ තියෙන වාහනේ එළියට ගන්න බෑ. වාහනේ පේනවා, මේ නිවන පේනවා, මේ හැමතැනම නිවන ගැන හාමුදුරුවෝ කියනවා, කියාපානවා. තමා තුල බලේ නැත්තම් බෑ, ගන්න බෑ. ඒ නිසා බුදුහාමුදුරුවෝ හොයාගෙන ගියා පින්නතුනි ධනවතු. දැන් අපි කරන්නේ මේ සල්ලි වාගේ නැති පළාතකට ගිහිල්ලා සේල් කරනවා V8 වාහන. කියන්නේ ඈත ওই ගම්මාන වලට ගිහලා V8 වාහනයක් පොලේ තියලා සේල් කරනවා. උන් කේල් කෙනෙක් ගෙනල්ලා විකුණලා ඒකෙන් පොලේ බඩු අරන් යන මිනිස්සු ඉන්නේ. ඈ මුන් එර ටිකක් ගෙනල්ලා ඒක විකුණලා ගෙදරට පහේ ටික අරන් යන මිනිස්සු ඉන්න පළාතකට ගිහිල්ලා සේල් කරනවා වගේ තමයි මට හැඟෙන්නේ. මේ දා වේල ජීවත් වෙන මිනිස්සුන්ට නිවනක් ගැන කියනවා වැඩන්නේ. ඇයි හේතුව? කවුරුත් වෙනවා කීයද ගන්න? කෝටි 1500යි. පදවල ටික නම් ගත්ත රුපියල් 1500ක සල්ලි නම් තියෙනවා. අපේ ගමේම සල්ලි ටික එකතු කරත් මාත්‍යෝ මේක ගන්න බෑනේ. මේක ගමේවත් නෑ මෙච්චර සල්ලි ප්‍රමාණය. තරලන්න මුළු ගමේම සල්ලි නෑ එච්චර. දුප්පත් ගම්මානවල. ඉතින් බෑනේ, ඉතින් වැඩක් නෑ. ඔව්. ඉතින් ඒ වගේ තමයි නිර්වාණය කියන එකට අවශ්‍ය කරන ඒ බල සම්පන්න බව සංසාරේ ඉඳලා එන්න ඕන. මේ ආත්ම භාවය තුළ නිර්වාණය පිළිබඳව එකම ශ්‍රේෂ්ඨ දේ නිර්වාණය කියලා ඒ වෙනුවෙන් කැප වෙන්න ඕන, සත්‍ය අවබෝධය කරගන්න ඕන. අන්නේ වීරිය ඇති වුණොත් විතරයි පින්නතුනේ ඔබට අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම ටික මට බල සම්පන්නයි හාමුදුරුව, දැන් මට ගන්න ඕන අර ෂෝරූම් එකෙන් එළියට වාහනේ කිව්වොත් මං එවලෙම යාට ඒ සත්‍ය අවබෝධ කරලා දෙනවා. මට ඇතිතරම් වීරිය තියෙනවා, මට ඇතිතරම් ප්‍රඥාව තියෙනවා, මට ඇතිතරම් ධර්මය වෙනුවෙන් ශ්‍රද්ධාව තියෙනවා, මට ඇතිතරම් සතිමත් බව තියෙනවා, මට නිවන් අවබෝධ කරගන්න ඕන. බලන්න කියන්න කවුරු හරි. කිව්වොත් එවලම අවබෝධ වෙනවා. අවබෝධ කරන්න ධර්මය කියන්න පුළුවන්. ආ මහත්ය වාහනේ බලන්න දාවේ. ඔව් හරි. මේක ගාන මෙච්චරයි, ගාන ප්‍රශ්නයක් නැහැ. ඇත්තද? එහෙනම් අපි යන්න. ඔෆිස් එකට යන්න අපි ලියමු. ලියගේ වෙල් ටික. අන්න එතෙන්ද ඉන්න ඕන. ඈ ගානේ ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අඩ උපරිම දිනනවා මේක ගන්න. ඈ ගන්න උපරිම බලය තියෙනවා. කෝණයක් නැතුව මානයක් නැතුව දෘෂ්ටියක් නැතුව බලන්න හැම තැනම නිවන තියෙනවා. හරිද වැරදිද ඒක? කෝණයක් නැතුව මානයක් නැතුව දෘෂ්ටියක් නැතුව බලන්න හැම තැනම නිවන තියෙනවා. ඒ බලන බලන තැන නිවන තියෙන්නේ. මේ මුස්ලිම් දහමේ කියන්නේ දෙවියෝ කොහෙද කියලා අහුවාම මේ හැම තැනම දෙවියෝ ඉන්නේ කියලා. අර එක හාමුදුරුවනේ ලස්සන විග්‍රහයක් කරලා තිබ්බ. හරි ආස හිතෙනවා බලාගෙන යනකොට මේ මාර දේවල් තියෙන්නේ. මේ දහමමයි කියලා තියෙන්නේ. තමන් තමන් හඳුනා ගන්නතුරු තමන්ට දෙවියන් හඳුනා ගන්න බෑ කියලා කියනවා. ඉතින් බලනකොට දහමමනේ තියෙන්නේ. හරියට අවබෝධ කරගත්තොත් එහෙම මේ සත්‍යම විවිධ වචන වලින් තියෙන්නේ. ලෝකයේම මිනිස්සු හැටියට අපි සාමූහික වෙන්න ඕන. දෘෂ්ටි වශයෙන් බෙදෙන්න නෙමෙයි අපි උත්සාහ කරන්න ඕන. මෙන්න මේ බුද්ධ ආගමට මාර වැඩක් වෙන්නේ. හරි හරි හරියට අර අර කුලමාන්නෙන් ඉන්නකොට අනිත් කුලයට විවාහයක් දෙන්නේ නැහැ වගේ තමයි මේ බුද්ධ ආගමේ කට්ටිය අනිත් වචනයකට අනිත් ආගමක දෙයකට සමාන වෙන්නවත් වචනයක් කිව්වොත් එන්නේ තරහයි. ඒ කසාදනේ මේ ධර්මයේනේ. මේ පිනුතුරි මොන දහමන්ද නිකාවලට බෙදිච්ච මුඩු මිනිස්සු ඉන්න සමාජයක පුස් මිනිස්සු ඉන්නේ. ඔය මාන දෘෂ්ටි වලින් ඉඳලා වැඩි හරියක් හාමුදුරු 98%ක්ම අපාය. දෙන්නේ විතරක් නිවන් දකිනවා. ගිය 100ක් නිවන් දැක්කහම එක හාමුදුරු කෙනෙක් ඕන නිවන් දකින. ආමුදුරු තමයි හදන්නව බැරි જાතිය. ඒකට හේතුව හතර කේන්ද්‍රයේම පාල් වෙලා ගෙවල් වලට හදාගන්න බැරි කාලකන් ඉන්නේ දාන්නේ. ඔන්න ඔගේ හේතුව. යකෝ කේන්ද්‍රයේ හොඳටම තියෙන ගුරු උච්ච වෙච්ච ඈ අය දාපිය මහාන වෙන්න. ඈ මානකමට සුදුසු ශ්‍රේෂ්ඨ දර්ශ දාර්ශනිකය දාපිය නෑ. මුගේ හතර කේන්දරේම බාලුයි බූ එලෝකම් පන්සලට ගෙදර තියාගත්තොත් ගෙදරට කැඳක් නෑ. දුවේ කියලා කේන්දර කාර්යය කියපු ගමන් ගිහිල්ලා පන්සල් වලට දානවා. ඔන්න ඕකේ වෙන ඊට පස්සේ ඌ සාසනීයම කනවා. ඒ කියන්නේ ඉන්නෙම අර දේශපාලන රැස්වීම් වලයි උද්ඝෝෂණ වලයි ඉන්නේ පුළුවන් තරම්. විශ්වවිද්‍යාලේ වුණ නරකම ජාතිය කවුද කියලා ඇහුවොත් කියන්නේ හාමුදුරුවරු කියලා. ධර්ණුම රැග් එක දෙන්නේ හාමුදුරුවරුලු. නීචම කුණුහර්ප කියන්නේ හාමුදුරුවරුලු. හාමුදුරුවෝ ගිහියන්ටත් කරනවා පැවිද්දන්ටත් රැග් එක දෙනවා. ගිහියන්ට බෑ හැබැයි පැවිද්දන්ට රැග් එක දෙන්න පැවිද්දෝ පැවිද්දි රැග් කරනවා. මහා කාලගන්නේ මුස්තේතු සමාජයක් කියලා තියෙනවා. ඒ ඔක්කොම ළමයි විනාශ කරන්නේ මේ රටේ ඉන්න දේශපාලන යම් යම් කල්ලි කියලා තන්නුන. ඉතින් ඒක ලෝකයක් සමාජයක්. ඒ නිසා අපි මේ කේන්දරේ අප්සෙට් නිසා ආපු අය නෙමෙයි, ධර්මයේ ඕන නිසා ඔයාගෙන ආපු අය. ධර්මයේ ඕන නිසා ආරණ්‍ය වල ගිහිල්ලා භාවනා කරන්න ගිහපු අය. ඒ කේන්දරේ නම් හොඳට තියෙනවා. මොකද පින්නතුනේ මේ ග්‍රහචාරවලුනුත් එයා තුල ජනිත කරන එනර්ජි ශක්තියින් පෙන්නුම් කරනවනේ. යම් යම් ග්‍රහ බලපෑම් වලින් ආවහම එයා ව්‍යාකූලයි හැමතිස්සෙම. ඒකට කියනවා නිකන් උද්දච්ච කුක්කුච්ච තියෙන චරිත. ඊළඟට සමහර චරිත තියෙනවා, මෝහ චරිත, රාග චරිත, සද්ධා චරිත, ප්‍රඥා චරිත, ඔහොම තියෙනවා. එක එක චරිත තියෙනවා පින්නතුනේ. ඉතින් මොනවා වුණත් මේ දේවල් සමබර කරලා ගොඩනගන්න පුළුවන් එකම ස්ථානයේ ධර්මයේ තියෙන කොට යාට ගොඩනගන්න පුළුවන්. ප්‍රමාද වුණත් පින්නතුනේ මාර්ග උපදේශය ලබා දෙනකොට පින්නතුනේ ඉක්මන් ගමන. ඉබ්බෙකට වුණත් යන්න පුළුවන් මාර්ග උපදේශය ලැබෙනවා නම්. මොකද්ද කරන්න ඕන? හිත මැද්දේ තබා ගන්න හැම මොහොතකම වෙරදරන්න. ඔබේ සිත මැද්දේ තබා ගන්න හැම මොහොතකම වෙරදරන්න. කොහොමද මැද්දේ තබා ගන්න? ඔය මැද්දේ කියන්නේ දෙකක් අතර තියෙන මැද නෙමෙයි. මැදවල් දෙකක් තියෙනවා. ඔන්න ඔය මැද්දේත් ඉගෙනගෙන යන්නකෝ අද. ගෙදර යන්න දෙපැත්තෙන් මොකක් හරි දෙකක් තියන්න, හට්ටි දෙකක් හරි, බලන් දෙකක් හරි, හැඳි දෙකක් හරි, පෑන් දෙකක් හරි, මොකක් හරි කෑලි දෙකක් තියන්න. තියලා මෙහෙම අත බැඳින් දියන්න. ඒ තමයි දෙකක් අතර මැද. එතකොට සිතුවිලිත් අතර එහෙමයි. හොඳ නරක. ඈ සුභ අසුභ. ඈ රස නීරස මොකක් හරි දෙකක්. කොහොම තිබ්බම ඒකෙත් මැද තියෙනවා. ඒ තමයි දෙකක් අතර මැද. ගෙදර ගිහිල්ලා ප්‍රැක්ටිකල් කරලා බලන්න. ඊට පස්සේ තව මැදක් තියෙනවා. දෙක දෙපැත්තෙන් අයින් කරන්න. හට්ටි දෙක හරි, මුට්ටි දෙක හරි, හැඳි දෙක හරි අයින් කරන්න තියපු එක. හරිද? පෑන් දෙක හරි අයින් කරන්න. දැන් ඔන්න මැද. දැන් මැද හොයාගන්න. අන්නේ මැදටයි අපි මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ. දෙකක් අතර මැද නෙමේ, දෙකක් නැති මැද. නැවතු මධ්‍යම ප්‍රතිපදාව මෙච්චර කාලයක් හැදුවේ මොකද? දෙකක් අතර මැද හැදුවේ. මොකද අපි දන්නේ මැද දෙකක් අතර නේ. දැන් කම්පියුස් වෙලා බලාගෙන ඉන්නවා. කම්පියුස් ගිහලා නේ ටිප් සූචුත් ගිහලා දෙන්නේ දැන්. කකො දෙකක් නැති මැද ඔය හොයාගන්නේ. දෙක අයින් කරන්න. ඔක ගෙදර ගිහිල්ලා වැඩේ කරන්න ඕනේ. වරුවක් විතර කරන්න ඕන. දෙකක් මැද කිව්වා. ඔන්න ඕක තමයි අපි හොයාගත්ත මෝඩ මැද. හරිනේ. හරි. දැන් ඊට පස්සේ මේ දෙකම අරගෙන වීදි කළා දාන්න. වීදි කළා දාලා දැන් මැද හොයා ගන්න. අන්න ආර්ය ශ්‍රාවකයෝ දේශනා කරන මජ්ක්‍ධිමා ප්‍රතිපදාව මෙයයි. ඒකේ සමාධිගත වෙන්න. ඒ තුළ සතිමත් වෙන්න. ඒ තුළට ශ්‍රද්ධාව යොමු කරන්න. ඒ තුළට ප්‍රඥාව යොමු කරන්න. සංඥා විඥාන ඔක්කොම ඒ කරා යොමු කරලා ඒ තුළ තැම්පත් වෙන්න. ඒ තුළ සංවර වෙන්න. ඒ තුළම ඉන්න. ආයි ටිකක් පැටළු සහගත නම් ආයි දෙකක් තියලා ආයි හදලා ආයි දෙකම වීසි කරලා දෙකක් නැති මැද හොයාගන්න. ඔන්න විශිෂ්ටම කාරණයක් කියලා දුන්න බින්නතොට. දෙකක් මැද තියෙන මැද නෙමෙයි, දෙකක් නැති මැද. අපහැදිලිද? අපහැදිලි නම් ඊතර ගිහලා ප්‍රායෝගික කරා. දැන් බලන්න තමන්ට ඒක සෙන්ස් වෙන විදිය බලන්න. දෙකක් අතර මැද කිව්වහම තමන්ට ඒක දැනෙන විදිය මනස නිකන් මනස දෙකක් අතර හිර වෙලා වගේ. පැහැදිලිනේ? හරි, ඊට පස්සේ දෙක අයින් කරලා මැද සිටියාම කොහෙවත් නැහැ. කොහේ ඇලෙන්නද, කොහේ ගැටෙන්නද, මොන අතර හිර වෙන්නද, මොන දෘෂ්ටියට යන්නද, මොන ආකල්පයට යන්නද, මොන දේ අල්ලගන්නද? අර දෙකක් අතර කිව්වහම මේ දෙක පේනවා. මැද හිටියහම මේ දෙපැත්තේ තියෙන මේ පැත්තේ හැන්දක්, මේ පැත්තේ හට්ටියක් තියෙන කියලා මෙයාට මේකේ ඩිෆරන්ස් එක පේනවා, වෙනස පේනවා නේද? දැන් නේද? පෑන් දෙකක් තිබ්බනම් කොළ පාට පෑන, මේ රතු පාට පෑනයි තියෙන්නේ කියලා එයාට පේනවා. මේ තිබ්බ හට්ටිය, මේ තියෙන මුට්ටියක් කියලා මැද ඉද්දි උනත් මෙයාට මේ දෙකම පේනවා. හැබැයි මේ දෙකම අයින් කරපු තැන තිබ්බට පස්සේ අර අර කලින් එන ප්‍රශ්නේ එනවද දැන්? අන්න හරියන්න හරියන්නේ. කලින් එන ප්‍රශ්නේ නැහැ. ඒ නිසා මේ ලෝකේ ශූන්‍යතා දෙකක් තියෙනවා. එකක් සාපේක්ෂිත ශූන්‍යතාවය, අනිත් එක නිර්පේක්ෂිත ශූන්‍යතාවය. අරගම තමයි. තේරෙන නේද? සාපේක්ෂිත ශූන්‍යතාවය ඇති කරගත්තොත් එහෙම අතන ඇති නිසා මෙතන නැත. පැහැදිලිනේ? අතන ඇති නිසා මෙතන නැත. ඒ තමයි සාපේක්ෂ ශූන්‍යතාවය. නිර්පේක්ෂ ශූන්‍යතාවයට එනවා. ඒක නිකක් ගන්න අමාරුයි. ඒක එනවද තමන්ගේ ඔළුවට එනවද? ඥාණයට එනවද? එනවනම් පහළ වෙනවනම් ඔබ සෑහෙන ධර්මයේ ප්‍රගුණ කරපු කෙනෙක්. නිරෝධ කාරණයත් එක්කම තමයි ඉන්නේ. නිරෝධ සාධකත් එක්කම තමයි ඒක මතුවෙන්නේ. නිර්පේක්ෂිත ශූන්‍යතාව වෙනවා. ආන්න එකට කියනවා නිර්වාණ. වාන මුකුත් නැත. ඒ කියන්නේ ඒක දිහා බැලුවාම මේකනම් බැඳිලා නැහැ. මේ සංඥාව කොහෙවත් බැඳිලා නැහැ. මේ විඥානෙ කොහෙවත් බැඳිලා නැහැ. මේ නාම රූප කොහෙවත් බැඳිලා නැහැ. මේ මගේ ඉන්ද්‍රියන් සදා එතන කොහෙවත් වැටිලා නැහැ, බැඳිලා නැහැ. නිර්වාණ වෙලා තියෙනවා. මෙන්න මාර්ගය. වඩන්න භාවිතා බහුලී කතා කරන්න. පුළුවන් තරම් සතිමත්ම ධර්මයේ තුල ඉන්න ඕන. ධර්මයේ තුල වාසය කරන්න ඕන. ධර්මයේ ප්‍රගුණ වෙන කම්, විශේෂයෙන්ම සම්පූර්ණ වෙන කම්. එහෙම නැත්නම් අර ගිනි අවුලව ගන්න වැඩේ තමයි වෙන්නේ. බාගෙට ගිනි ඇවිලෙන්න එනකොට එයා එකත් අරිනවා. එතකොට ආයි ගිනි ඇවිලෙන්නේ, ආයි නිවිල යනවා. ආයි මුල ඉඳලා මහන්සි වෙන්න වෙනවා. ඒ නිසා තමන්ගේ තියෙන මේ නීවරණ ධර්ම දුර වෙලා යන කම්ම, සංයෝජන ධර්ම අයින් වෙලා යන කම්ම එක දිගටම මේ කුසලය වර්ධනය කරගෙන යන්න ඕන. මටත් ඒක තේරිලා තිබ්බා ඒ කාලේ. මම ටිකක් වර්ධනය කරගෙන කුසල ශක්තිය වර්ධනය කරගෙන ඒ ශක්තියෙන් සතිය ජීවත් වෙනවා. ඊළඟ සතිය එනකොට ආයි නිකන් අර දුක් පීඩා වේදනා ආයි දැනෙන්න පටන් ගන්නවා. ඉතින් ආයි යනවා. ආයි ගිහිල්ලා අහලා බණ ටිකක් අහලා එනකොට ආයි ටිකක් දුක් පීඩා නැති වෙලා ගිහිල්ලා ආයි ජොලියේ ඉන්නවා. ආයි සතිය යනකොට ඉන්න බෑ. ආයි හුලම් මදි. ආයි යන්න ඕන හුලම් ගහන් එන්න. ආයි උලං ගහන් ආවම ආයි ඉන්නවා. ඉතින් මේක වැඩක් නැහැ. මේක හරියට අනුන් ගිලින්දෙන් වතුර බොනවා වගේ කවදක හරි මූ ගේට්ටුව අහලා ගියපු දවසට අපි සංසාරේ අනාතයි. ඉක්මනින්ම මේක තේරුම් අරගන්න ඕන. තමන්ට තමන් වතුර බොන්න දෙයක් හාර ගන්නවා ලිඳක් වගේ තමා තුල ධර්මය පහල කරගන්න ඕන කියලා දාත්මිටි කාගෙන හෙව්වා. ආයිතින් අර කොන්දේසි රහිතව හෙව්වා ධර්මය. ඒකට තමයි සතර සම්මප්පදානය කියලා කියන්නේ. ඒක ඉවරයිනේ. මේ ඔක්කොම එක එක දේවල් අහන්න වෙන්නේ, ඉඳා පහස ලබන්න වෙන්නේ, සසර බයෙන් බියෙන් ඉන්න වෙන්නේ. මේ ඔක්කොම වෙන්නේ මේ ධර්මයේ නැති නිසානේ කියලා එක්මනින්ම මේ තේරුම් ගන්න ඕන නේද මේ කාරණේ කියලා පිනුදුනේ මහන්සි වුණා. ඒකට තමයි ආරද්ධ වීරිය කියලා කියන්නේ. ඉතින් වතුර නාන්න ගියත් කල්පනාවෙන් යන්නේ ධර්මයේ පිළිබඳව. ඒක කවුරුත් කියපු නිසා නෙමෙයි මේ මේ ධර්මයෙන් කල්පනාවෙන් යන්න කියලා මට කර්මස්ථානේ කියලා තියෙනවා. ඒ නිසා මම කල්පනාවෙන් යන්න ඕන එහෙම කල්පනාව තියා නෑ මටම ඕන නිසා. දැන් අනුන් කියපු නිසා පිළිපදින මේ භාවනා ඇත්තටම වැඩක් නෑ. ආමුදුරු කිව්ව සතිමත්ව ඉන්න ඕන කියලා. ඒ නිසා මම ඉන්න ඕන සතිමත්ව මෙහෙම ඉන්න ඕන. ඇස් අරගෙන බණ අහන්න ඕන කිව්වහම දැන් මෙහෙම අපිට ඇස් අරන් හොම බණ අහන්න පුළුවන්. ඇතුළින් නීති මිනිහා. අවුරු බණහන වෙලා නිදා ගන්න එපා කියලා තියෙනවා. මේව ඇස් අරගෙන ඉන්න ඇතුළෙ නිදි. ඉතින් වැඩක් නැහැ. ඒව වැඩක් නැහැ. Tamanṭama ūmanāmak enḍō nǣ ænda ænga ætulimma. තේරුණානි? Tamanṭama ūmanāmak enḍō nǣ. එහෙම ආවොත් විතරයි Tamanṭ හැකියාව ලැබෙන්නේ සත්‍ය අවබෝධ කරගන්න. ඉතින් හැමදෙනාටම වාවහා සත්‍ය අවබෝධයෙන් සැනහේවා කියලා ප්‍රාර්ථනා කරන හැමදෙනාට සම්මා සම්බුද්ධ සරණයි. සාදු සාදු. අද දවසේ සද්ධර්මානුශාසනා වෙහි දායකත්වය දක්වමින් මේ බිඳුතුන්ට ගිලම්පස දායකත්වය ආදී ඒ දායකත්වයන් දක්වමින් කටයුතු කරනු ලැබුවේ ඒ නිමාලිකා තේනවර මහත්මිය. හරිනේ? නැයි එතුමිය තමයි දායකත්වය දක්වන්නේ. එතුමිය ඇතුළු පවුලේ දුව පුතාලා හැමදෙනාම එකතු පහදු වෙලා තමයි මේ දායකත්වය දක්වන්නේ. විශේෂයෙන් අරමුණු බවට පත් වෙන්නේ දරුවන්ගේ ආදරණීය පියාණන්ට, ඒ මහත්මියගේ ආදරණීය ස්වාම පුරුෂයාට, ඥාතිවරයාට වශයෙන් කල්පනා කරගෙන මීට වසර 7කට පෙර ආතුව අපාතරයෙන් සමුගත් ඒ මංජුල හේමන්ත ලන්දේවත්ත ඒ මහතාගේ සසර ගමන සුවපත් වේවා. කොතනක සිටියත් වසර 4-7ක් ගත වෙන මේ මොහොතේදීත් පුණ්‍ය ආනුමෝදනා පිණිස මේ දහම් කුසල් අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා සැපෙන් සැපයට පත්ව නිවනින් සැනසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම ගුණදාස ලන්දේවත්ත පියාණන්ට, ඒ වගේම මීට වසර 14කට පෙර ආතු ආපාතරයෙන් සමුගත් ආච්චි අම්මා ඇතුළු ඒ සසර ගාමී වංශ පරම්පරාගත සියලුම ඥාතීන්ට පින් බලාපොරොත්තු වන හැමදෙනා පින් අනුමෝදන්ව ඒ ඇත්තන්ගේ සසර සැපවත් වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ඒ ඇත්තන්ට පුණ්‍ය අනුමෝදනා කරනවා. සෙත් ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙනවා බිසඳි මෙතුමියා පින්වත් දියණියටත්, ඒ වගේම ලිසඳි සෙතුමියා පින්වත් දියණියටත් ඇතුළු ඒ දුව දරුවන් ඇතුළු තම පවුලේ ඥාති මිත්‍රාදී ඒ දුව දරුවන් ඇතුළු හැම දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා, සද්ධර්ම ආශිර්වාදය ලැබේවා, අධ්‍යාපන කටයුතු සඵල ප්‍රාප්ත කර ගැනීමට ඒ දුව දරුවන්ට සියලු ශක්තිය ධෛර්යය ධාරණ ශක්තිය ස්මරණ ශක්තිය ලැබේවා, නිරෝගී ශක්තිය ලැබේවා, තුන්වගේ දිව්‍යයන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. ඒ වගේම දේශකයාණන් වහන්සේටත් සද්ධර්ම මණ්ඩපයේ සිටින සෑම සිළු දෙනාටමත් පුණ්‍ය ආනුමෝදනා කරනවා. රටවාසී ලෝකවාසී හැම දෙනාටමත් සත්‍ය අවබෝධයේ පිණිස මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා, ලෝක සාමය ඇති වේවා, මුළු ලෝකයටම කරුණාව මෛත්‍රිය දයාව පහළ වේවා, හැම දෙනාගේම සිත් තුළ මෙත් සිටිවිලි පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ දහම් මණ්ඩපය ඉදි කරලා අපිට ලබා දුන්න ඒ චන්දන තිසේරම් ඇතතුමා ඇතුළු, ශාමල තිසේරම් ඇතිනිය ඇතුළු හැම දෙනාටමත්, ඒ වගේම නන් අයරින් ආධාර උපකාර කරන දහන දායකත්වයන් දක්වන සියලූම පින්නතුන්ටත් මේ පුණ්‍ය ආනුමෝදනා වේවා. හැම දෙනාටම නිර්වාණ අවබෝධයත් ආයුරාරෝග්‍ය සපවර්ධනයත් සද්ධර්මානිසංස බලයෙන් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිඤ්ඤතු සම්බුදු සරණයි.